කතානායකවරයා විසින් කරනු ලබන නිවේදන නිවේදනාංක 1 2025 ජූනි 3 4 සහ 5 දිනවල මාගේ නිවේදනයන්හි සඳහන් පෙස්සන් 4ට අමතරව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 121(1) ව්‍යවස්ථාව ප්‍රකාරව ශ්‍රී ලංකා විදුලි බල සංශෝධන නැමැති 50 කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙස්සම් තුනක් තුනක පිටපත් මා වෙත ලැබී ඇති බව පාර්ලිමේන්තුවට දැනුම් දීමට කැමැති. නිවේදනාංක 2 2025 මැයි 20 දින සභා ගර්භය තුරදී ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතාගේ ක්‍රියාකලාපයේ සම්බන්ධයෙන් මා වෙත ලද පැමිණිල්ලක් සැලකිල්ලටගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනය කර වාර්තා කිරීම සඳහා ගරු නියෝජ්‍ය කාරක සභා සභාපති හේමාලි වීරසේකර මහත්මියගේ සභාපතිත්වයෙන්ද ගරු විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විද්‍යේරත් මහතාගේ සහ ගරු විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ජයන්ත කරුණාතිලක මහතාගේ සමාජිකත්වයෙන්ද යුතුව මා වෙත මා විසින් පත් කරන ලදුව 2025 මැයි 23 දින මෙම සභාවට නිවේදනය කර ලද ත්‍රිපුද්ගල කමිටුවේ සේවය කිරීමට අධික කාර්ය බහුලත්වයේ හේතුවෙන් නොහැකි බව ගරු ගයන්ත කරුණාතිලක මහතා විසින් 2025 ජූනි 5 දින ලිඛිතව දැනුම් දී ඇති බැවින් ඒ මහතා වෙනුවට එම කමිටුවේ සේවය කිරීම සඳහා ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ රවුෆ් හකීම් මහතා මා විසින් පත් කරන ලද බවට මෙම සභාවට දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛනාදී පිළිගැන්වීම ගරු ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා.
ගරු කතානායකතුමනි, 2024 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවේ සභානායක කාර්යාලයේ වාර්ෂික කාර්යසාධන වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තාව රාජ්‍ය පාලනයේ යුක්තිය සහ සිවිල් ආරක්ෂණය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවට යොමු කළ යුතුය මම යෝජනා කරමි.
කාරක සභාව වාර්තා පිළිගැන්වීම විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාවේ වාර්තාව එම කාරක සභාවේ සභාපති ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත සමරසිංහ මහතා විසින් පිළිගැන්වීම.
ගරු කතානායකතුමනි, විලඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන කටයුතු පිළිබඳ අමාත්‍යාංශීය උපදේශක කාරක සභාව වෙත යොමු කරන ලද 2022 වර්ෂය සඳහා වාණිජ දෙපාර්තමේන්තුවේ වාර්ෂික කාර්යසාධන වාර්තාව සම්බන්ධයෙන් මෙම කාරක සභාවේ වාර්තාව මම ඉදිරිපත් කරමි.
මාජන පෙස්සම් පිළිගැන්වීම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් අගලකඩ මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, සියඹලාණ්ඩුව 4 වන ගම්මානයේ අංක 208A ධර්ම ස්ථානයේ පදිංචි DM චන්ද්‍රාවති මෙණිවියගෙන් ලැබුණු පෙස්සමක්ද කැටමාන නායකවත්ත තරුණ සේවාපාර ධම්මිකයන් ලිපිණේ පදිංචි DS දිසානායක මහතාගෙන් ලැබුණු පෙස්සමක් සහ බෙලිහුල්ලෝයේ අගලගම අංක 88(2) දරණ ස්ථානයේ පදිංචි SMUE රත්නසිංහ මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී නිශාන්ත පෙරේරා මහතා පෙස්සම් 3යි.
ගරු කතානායකතුමනි, LPTA මගුරුකඩුව මහජන මාවත යන ලිපිණේ පදිංචි OW ලාල් නිශාන්ත මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද ගණේගොඩ කැටපල යන ලිපිණේ පදිංචි R චන්ද්‍රා තිලකරත්න මහතාගේ ලැබුණු පෙස්සමක්ද ඇත්කඳුර හීනකැටි යන ලිපිණේ පදිංචි WTS කීර්තිරත්න මහතාගෙන් ලැබුණු පෙස්සමක්ද පිළිගන්වමි.
පෙස්සම් මාජන පෙස්සම් පිළිබඳ කාරක සභාවට යොමු කරනු ලැබේ. වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න ගරු හේෂා විතානගේ අංකුඹර ආරච්චි මහතා වෙළඳ වාණිජ ආහාර සුරක්ෂිතතා සහ සම්පකාර සංවර්ධන අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, පළවෙනි ප්‍රශ්නට අදාළ පිළිතුරු ලබා දෙනවා. 1.1.1 ආර්ථික මධ්‍යස්ථාන 18යි 18 නම් වශයෙන් තියෙනවා නාරාහෙන්පිට පිළියන්දර මීගොඩ රත්මලාන වැලිසර වේයන්කොඩ දඹුල්ල තඹුත්තේගම ඇඹිලිපිටිය නුවරඑළිය කැප්පෙටිපොළ කන්ද කුලිය කන්දහන්දිය කුරුඳුවත්ත අම්පාර යාපනය කිලිනොච්චේ වවුනියා මඩකලපුව. තුන්වෙනි ප්‍රශ්නයට උත්තරය ගම්බද ප්‍රදේශවල නිෂ්පාදකයින්ට අලෙවි පහසුකම් සැපයීම පාරිභෝගික ජනතාව දැරිය හැකි මිලකට හා පහසුවෙන් භාණ්ඩ හා ආහාර ද්‍රව්‍ය ලබා ගැනීමට සඳහා දීප ව්‍යාප්ත බෙදා හැරීමේ ජාලයක් ස්ථාපිත කිරීම, ප්‍රාදේශීය වශයෙන් නිපදවන කෘෂිකා වෙනත් නිෂ්පාදනයට ගුණාත්මක භාවය වැඩි දියුණු කිරීම, කාර්යක්ෂම හා තරඟකාරී වෙළඳපොළ යාන්ත්‍රීකරණයට අනුබල දෙමින් අතරමැදියන්ගේ බලපෑම අවම කරමින් සාධාරණ වෙළඳපොළ ප්‍රවර්ධනය, ප්‍රාදේශීය වශයෙන් විශේෂිත නිෂ්පාදන රටතුළ පුළුල් බෙදා හැරීමට අවකාශය සැලසීම, භාණ්ඩ හිඟකතාවයක් සහ අතිරික්තයන් පාලිත තත්ත්වයන්ට ගෙනීම තුළින් භාණ්ඩ මිල ඉරහාම පැලැක්වීම, කුඩා හා මධ්‍ය පරිමාණ නිෂ්පාදකයන්ගේ ප්‍රවාහන වියදම් හා නිෂ්පාදන නාස්තිකී වීම පාලනය සඳහා වූ ක්‍රියාමාර්ග හඳුන්වා දීම. හතරවෙනි ප්‍රශ්නට පිළිතුර විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල දැනට පවතින අඩුපාඩු හා දුර්වලතා හඳුනාගෙන ඇති අතර එයින් එම විශේෂ ආර්ථික මධ්‍යස්ථානවල එම දුර්වලතා අඩුපාඩු මගහරවා ගැනීම මෙන්ම විශේෂ ආර්ථික මධ්‍යස්ථාන සඳහා ව්‍යාපාරික ක්‍රියාකාරකම් සාර්ථක හා තිරසාරව මධ්‍යස්ථව නෛතික වගකීම් සහිතව ආයතනික සැලැස්මක් ස්ථාපනය සුදුසු බව හඳුනාගෙන ඇත. ඒ අනුව ආර්ථික මධ්‍යස්ථාන කළමනාකරණය හා විධිමත් කිරීම සම්බන්ධ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් මේ වනටත් ඉදිරිපත් කර ඇති අතර ඒට අනුමැතිය ලැබී ඇති බවත් ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් දැනුම් දෙමු. පස්වෙනි ප්‍රශ්නයට අදාළ නොවේ.
ගරු කථානායකතුමනි, ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට. ඔබතුමා කියපු ඒ පිළිතුර තුළ තියෙනවා ඇත්තටම මගේ ප්‍රශ්නයට උත්තරේ තියෙනවා. නමුත් ප්‍රායෝගිකව ගරු ඇමතුමා ඔබතුමත් පිළිගන්නවා ඔය අරමුණ කරා මේ කියන ආර්ථික මධ්‍යස්ථාන 18 ගෙනියන්න පහුගිය කාල සීමාව තුළම දිගින් දිගට කටයුතු කළා නැහැ. අපේ රටේ වාණිජ කෘෂි කර්මාන්තයේ යෙදෙන පිරිස ඉතාම අල්පයි. සාමාන්‍ය ග්‍රාමීය කෘෂි කර්මාන්තයේ යෙදෙන ඔබ දැනගෙන මිනිස්සුන්ගේ බඩු ටික තමයි ඔය ආර්ථික මධ්‍යස්ථානට එන්නේ. ඉතින් එතෙන්දී නිවර්දී සාධාරණ මිලක් ඔවුන්ට ලබා ගන්න පුළුවන් ක්‍රමවේදයක් අද වෙනතුරු රජයේ මැදිහත් වීමෙන් නිර්මාණය වෙලා නැහැ කියලා මම විශ්වාස කරනවා. ඒකේ හේතුව කොට කොළඹට එනකොට විශේෂයෙන්ම අතරමගදී ප්‍රවාහනයේදී විශාල වශයෙන් නාස්ති වීම, මිල අතර වෙනස. අපි උදාහරණයක් කැරට් කිලෝ එකක් රුපියල් 200ට ආර්ථික මධ්‍යස්ථානයේ කැපිටපලින් ගන්න පුළුවන් නම් මෙහෙට එනකොට 700ක් වෙනවා. ඒත් මේ රුපියල් 500ේ වාසිය ගන්නේ අතරමැදි වෙළඳු හරි වෙන ජාවාරම්කාරයෝ. ඒසක් ගොවියට නියම මිලක් යන එක බලාපොරොත්තු වෙච්ච අරමුණක් ඒක ඉටු වෙලා නැහැ. වගේම නාස්තියකින් තොරව තමන්ගේ නිෂ්පාදන ටික එවා ගන්න පුළුවන් වටපිටාවක් හදන්න මේක දිරිගන්වන්න ක්‍රමවේදයක් ඉල්ල මම ඔබතුමාගේ අහනවා. අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව තුල මේක ගැබ් වෙලා තියෙනවද? මේක විධිමත් කළා. සැබෑ අරමුණ මේ රටේ ගොවි ජනතාව බහුතරයක් යෙදෙන ප්‍රදේශවල තියෙන මේ ආර්ථික මධ්‍යස්ථානවල ගොවිය ආරක්ෂා කරන වැඩසටහනකට යන්න කටයුතු කරනවද? එහෙමනම් මොනවද ඒ අරගෙන තියෙන ක්‍රියාමාර්ග කියලා දැනගන්න කැමතියි.
ගරු කථානායකතුමනි, හෙස මන්ත්‍රීතුමා අහපු අතුරු ප්‍රශ්නයට අදාළව පිළිතුරු දුන්නොත් ඔබතුමා කිව්ව වගේ මේ ආර්ථික මධ්‍යස්ථානවල අරමුණෙන් පරිබාහිරව තමයි බොහෝ ආර්ථික මධ්‍යස්ථාන දැන් දුවන්නේ. ඒ නිසා තමයි අපි කැබිනට් පත්‍රිකාවක් දාන්නේ ගරු මන්ත්‍රීතුමා. මේවා තියෙන්නේ 18 තියෙනවා, 14යි දැනට වැඩ කරන්නේ. ඒ කියන්නේ පටන් අරන් තියෙන්නේ. හතරක් තාම පටන් අරන් නැහැ. වවුනියාව ඉදන් එහා හතරම පටන් අරන් නැහැ. තව කීපයක් තියෙනවා ආයිති පලාස් සභාවල. එකක් තියෙනවා කල්පිටිය, තව එකක් තියෙනවා මැදවච්චිය, තව එකක් තියෙනවා කුරුණෑගල වාරියපොළ. මේවා පටන් අරන් නැහැ. කල්පිටිය පටන් අරන් හැබැයි කයිති අපිට ආර්ථික මධ්‍යස්ථානයක් හැද අපිට අයිතිත් නැහැ. ඒවා තියෙන්නේ වෙන වෙන විදිහට දුවනවා. මේවා එක එක යාන්ත්‍රණයක නැහැ. ඒ වගේම තමයි ඔබතුමා ඇහුවා වගේ දැන් මේ සමහර ආර්ථික මධ්‍යස්ථානවලට මේ බඩු එනකොට මේ මිල වැටවීමට බලපාන හේතු ගණනාවක් තියෙනවා. ඒ සියල්ල අපි අඳුරන් තමයි කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කරලා තියෙන්නේ. මේක කලමනාකාරීත්වය සඳහා වෙච්ච යාන්ත්‍රණයක් ඕනේ. මොකද මේ 14 දුවන්නේ 14 විදිහකට. යාන්ත්‍රණ එකයි. හැබැයි ඒගොල්ලන්ගේ කැපැසිටි එක, ඒගොල්ලන්ට ලැබෙන කුලිය, මේ ඔක්කොම. මිලියන 1400ක් වියදම් කරලා තියෙන රජයන් මේ වන විට මේවා ඉදි කරන්න. හැබැයි රුපියලක්වත් ආණ්ඩුවට ආපහු ඇවිල්ලා නැහැ. ඒ වෙනුවට ට්‍රස්ට් හදලා තියෙනවා. ඒ ට්‍රස්ට් එකේන සල්ලි ටික තමයි වියදම් කරන්නේ. ඒතර ඒ ට්‍රස්ට් එක Tamanට අදාළ විදිහට වියදම් කරනවා. අවසානයේ බලපුවාම ආණ්ඩුව වෙන් කරපු සල්ලි ටිකවත් භාණ්ඩාගාරට නැවත ලැබිලා නැහැ. එතකොට මේ සමස්ත ක්‍රියාවලිය ඇතුළෙම අපිලිවෙලක් තියෙනවා බහන විදිහට. ඒ අපිලිවෙල විධිමත් කරලා මිල ඒමේදී උදාහරණයක් ගත්තොත් දඹුල්ල අරින්නේ සාමාන්‍ය උදේ, සම්පුත්තේගම අරින්නේ සාමාන්‍ය උදේ. මේ දෙක තමයි ලංකාවේ විශාලම එළවලු සහ පළතුරු අලෙවි කරන ආර්ථික මධ්‍යස්ථාන දෙක. සාමාන්‍ය දඹුල්ලේ මෙට්‍රික් ටොන් 20ක් නැත්නම් කිලෝ ලක්ෂ 20ක් දවසට අලෙවි වෙනකොට සම්පුත්තේගම ලක්ෂ 8ක් 10ක් අතර අලෙවි වෙනවා දවසට. ඒතර මේ ටික උදේ එහෙ අරගෙනකොට ඊයේ කඩපුවා තමයි අද විකුණන්නේ. දැන් ඊයේ හවස කඩපුවා. එතන අද දවසේ යනකොට අද හවස තමයි මාකට් එකෙන් මීගොඩට එන්නේ. ඒත් අද හවස මීගොඩට ආපුවාම ඊයේ කඩපුව අද දවසත් පරණ වෙලා හෙටත් වේ තමයි නාරාහෙන් පිට ආපහු මේ ලෝල් ටිකෙන්. දවස් දෙකක් අතරමැද ප්‍රමාද වෙයි. එනිසා මේකත් අපි අඳුරන් තියෙනවා. එනිසා ඔබතුමා ප්‍රශ්න අහුවට බොහොම ස්තුතියි. මේ ආර්ථික මධ්‍යස්ථාන ක්‍රියාවලිය විධිමත් කරලා. ඒ වෙළඳසැල්වල හිමියන්ටත් ප්‍රශ්නයක් තියෙනවා. මොකද විවිධ අවස්ථාවල විවිධ විදිහට මේ ක්‍රියාමාර්ග ගැන එනිසා එතන තියෙන කළමනාකරණ මණ්ඩලයක් හදනවා. ඒට උඩින් රජයේ සමාගමක් හදලා ඒ සමාගම යටතේ මේ විධිමත් ලෙස පරිපාලනය කරනවා. දඹුල්ල එළවලු මෙල්ල නාරාහෙන්පිට දැනගන්න පුළුවන් විදිහට ඩිජිටල් පුවරුවක් කරා වෙළඳපළ තත්ත්වයන් දැනගන්න පුළුවන් විදිහට ඒ ක්‍රියාවලිය විධිමත් කරන්න මේ සමාගම හරහා කටයුතු කරනවා. හඳුනාගෙන තියෙන අඩුපාඩු ටික වගේම මේ ප්‍රවාහනයේදී වෙන හානිය වළක්වා ගැනීම සඳහා ප්‍රවාහන පහසුකම් ඇති කරන්න ඒ අයත් එක්ක අපි සාකච්ඡා කරමින් තිබෙනවා. මේ නම් වෙනදත් ඒ කැඳවල තියෙන අපි සාකච්ඡාවක් මේ ආර්ථික මධ්‍යස්ථාන සියලු දෙනා ඒ හරහා ඔබ ඒ මතු කරපු ප්‍රවාහනයේදී වෙන හානිය අවම කරපුවාම තමයි ආපහු මිල අඩු කරගන්න පුළුවන්. කාලය අඩු කරගන්න එක දවසෙන් එළවලු ටික වෙන්න ඕනේ මේ තැන්වලට. ඒ නිසා මේ වෙළඳසැල් විවෘත කරන වෙලාවල් වෙනස් කරන්න වෙලා තියෙනවා. ඒක කරනවා. ඒ වගේම විධිම අවිධිමත් ලෙස විසිරිච්ච ක්‍රියාවලියක් ඇතුලේ තියෙන මේ දිස්ත්‍රික්කවල තියෙන ආර්ථික මධ්‍යස්ථාන විධිමත් ක්‍රියාවලියට ගෙනීමට අදාළ කරන කැබිනට් අනුමැතිය අපිට ලැබිලා තියෙනවා.
සුදි ගරු කතානායකතුමනි, ගරු එමතුමාට පාරිභෝගිකයන් ආරක්ෂා කිරීම මං හිතන්නේ එතුමාගේ අමාත්‍යංශයේ ප්‍රධාන අරමුණක් වෙන්න ඕනි. එහෙනම් මම මේ ප්‍රශ්නේ අතුරු ප්‍රශ්නයක් විදිහට අහනවා. අද වෙනකොට මේ වත්මන් ජාතික ජනබලවේගයේ ආණ්ඩුවත් එක්ක මේ රටේ තරුණ පරම්පරාව ලොකු විශ්වාසයක් තිබුණා පරණ වැරදි ටික ආපහු නොවේ කියලා. දැන් මහින්දානන්ද අලුත්ගමගේ නඩු තීන්දුව පූර්වාදර්ශ නඩු තීන්දුවක් කරගෙන මේ රටේ ඉස්සරහට යන්න පුළුවන් රාජ්‍ය දේපල අවභාවිතා කරොත් ඔබට මේකයි වෙන්නේ කියලා. ගරු එමතුමනි, මේ වෙනකොට සමාජයේ දැඩි කතා බහට ලක් වෙන කතාවක් ලුණු ආනයන, හාල් ආනයන. ඒකේ ඍජුම චෝදනාව ඔබතුමා ඉස්සරහා තියෙනවා. මම ඔබතුමාගේ අහන මේ ප්‍රශ්නේ අදාළ නැහැ කියලා උත්තර නොදී අරින්න එපා. මේක අපි විසඳ ගන්න හොඳ වෙලාවක්. මේ සමාජයට හරි නිවැරදි උත්තර දෙන්න මම ඉල්ලීමක් කරනවා. දිනක අපිට පුළුවන් නම් කල් තැබීමේ විවාදයක් තියලා මේ ආනයන ක්‍රියාවලියේදී, මොකද මේ වෙනකොට තාක්ෂණයේ දිනු අපි දන්න ලුණු කිලෝ එක ඉන්දියාවේ මිල කීයද? ඉන්දියාවෙන් ඉම්පෝට් කළ මෙහාට ගොඩ 100 ගුණයකින් මේක වැඩි වෙන්නේ.
මන්තුමා ප්‍රශ්නට අදාළව
ප්‍රශ්න මෙතුමා කැමති නම් උත්තර දෙන්නේ. දැන් ආයි ආර්ථිකයේ කැරට් ගැන අහලා වැඩක් නැහැ නේ. ඒකයි. ඒ නිසා මම ඔබතුමාගේ අහනවා, අපි කල්තබීමේ විවාදයක් තියලා මේ වෙනකොට ඔබතුමාලට තියෙන ඍජුචෝ ඔබතුමාට තියෙන ඍජු චෝදනා දෙකින් ඔබතුමා නිදහස් වෙන්න පුළුවන්, සමාජයට තියෙන මේ නොගැලපීමට උත්තරයක් හොයාගන්න පුළුවන්. ඒකට ඔබතුමා සූදානන්ද කියලා අපි අහන්න කැමතියි.
ගරු කතානායකතුමනි, මන්ත්‍රීතුමා ප්‍රශ්නෙට අදාළ නොවුණත් මේ වෙලාවේ තියෙන ප්‍රශ්නෙට අදාළ ඔබතුමා ඉදිරිපත් කරන්නේ කල්තබීමේ යෝජනාව ඉදිරිපත් කරොත් වඩා හොඳයි. මොකද මේ අපි දෙන්නට මේ වෙලාව කතානායකතුමාගේ කාර්ය පවත්වාණයට බාධාවක් වෙන නිසා. නමුත් ඔබතුමාට විනාඩියකින් කියන්න, ලුණු ආනයනය සඳහා අපි වෙළඳපළ විවෘත කරා, බාධ සීමා විවෘත කරා. නමුත් ෆුඩ් කන්ට්‍රෝල් එක යුනිට් එකෙන් අවසර ගන්න ඕනේ ගේන අය ආහාර සඳහා සහ ලුණු ගේන්නදී ලංකාවට ඒක තමයි තියෙන නීතිය පනත අනුව. මේ වෙනකොට මෙට්‍රික් ටොන් 268,000ක් ආනයනය කිරීම සඳහා වෙච්ච අවසර අරන් තියෙනවා. හැබැයි අපි හිතන්නේ ඇච්චර ගෙනේ කියලා. ඊයේ දවස වෙනකොට මෙට්‍රික් ටොන් 15,800කට ආසන ප්‍රමාණයක් ලංකාව ඇතුළට ලුණු ඇවිල්ලා තියෙනවා. එන හැම ලුණු කිලෝ එකක්ම අයඩයිස් නන් අයඩයිස් ලුණු හැම කිලෝ එකක්ම ඇවිල්ලා තියෙන රුපියල් 84ක් 85ක් වගේ උපරිම මිලත් රුපියල් 60 ගණන් වල අවුම් මිලකටත් එක ඇවරේජ් එක 77කට. හැබැයි වෙළඳපළේ 120 ඉඳන් 280 දක්වා විකුණන්න උත්සාහ කරනවා. ආනයන කරුවන්ට අපි ඍජුව දැනුම් දීලා තියෙනවා මේක වැරදි හිගයක් නිසා අයුතු අතර ලාභ ලබන්න ලෑස්ති වෙන්න එපා කියන කාරණේ. ඒ නිසා අපි අනිවාර්යෙන්ම මේ ක්‍රියාවලිය තුළ සිද්ධ වෙනවා නම් පාරිභෝගිකයාට බලපෑමක් ඒක නවත්තන්න අවශ්‍ය කරන ප්‍රියවර ගන්නවා.
ගරු ශානෙක්යන් රාසමාණික මහතා සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යතුමාගෙන් ඇසීමට.
ගරු කතානායකතුමනි, මම අහනවා ප්‍රශ්නේ.
ගරු කතානායකතුමනි, එතුමගේ ප්‍රශ්නේ A1 මලකලප දිස්ත්‍රික්කයේ පෝරතියෝපත්තු ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ පලුකාමම් ප්‍රදේශයේ තැපැල් කාර්යාලයකට ගොඩනගිල්ලක් තිබෙනවාද, ගොඩනැගිල්ලක් පවත්වගෙන යනවාද? තාවකාලිකව ඔහු A2 ඒ සඳහා ස්ථිර ගොඩනැගිල්ලක් නැහැ. උපතැපැල් කාර්යාලය සඳහා සුසු ගොඩනැගිල්ලක් උපතැපැල් ස්ථානාධිපති විසින් සපයා ගත යුතු අතර තැපැල් දෙපාර්තමේන්තු ප්‍රතිපාදන මගින් උපතැපැල් කාර්යාල සඳහා ගොඩනැගිලි ඉදිකිරීම සිදු නොකෙරේ. A3 අදාළ නොවේ. ගරු කතානායකතුමනි, අපේ තිබෙන තැපැල් කාර්යාලවලින් අතරම මේ උපතැපැල් කාර්යාලයක් මෙතන තිබෙන්නේ ගරු මන්ත්‍රීතුමා, තැපැල් කාර්යාලයක් නෙවෙයි. උපතපැල් කාර්යාල ආරම්භ කිරීමේදීම ඒ උපතපැල් ස්ථානාධිපතිතුමා බදවා ගැනීමේ පටිපාටියම තිබෙනවා. උපතපැල් කාර්යාල ස්ථානගත කිරීමට යෝග්‍ය කාර්යාල ඉඩකඩහා ස්ථානය තැපැල්පතිගේ උපදෙස්වලට යටත්ව පත්වීම් ලාභියා විසින් සම්පාදනය කරගත යුතුය. එම තමයි තිබෙන්නේ. එතකොට දැනට අපි එනකන් මේක තිබුණේ ග්‍රාමීය ප්‍රදේශවල උපතපැල් කාර්යාලයක රුපියල් 750ක් මාසිකව දුන්නා, නාගරිකව 1500ක් දුන්නා. අපි ඊට පස්සේ මේ මුදල ප්‍රමාණවත් නොවන නිසා තිබෙන ආර්ථික තත්ත්වය අනුව යම් වර්ගීකරණයක් කරලා මේක වැඩි කරා. ආදායම් තත්ත්වය අනුව යනු රුපියල් 5000ට අඩු මාසික ආදායමක් තියෙන රුපියල් 2000ක් දෙනවා. 50000ට අඩු නම් 2000ක් දෙනවා. 50000යි 75000යි රුපියල් 4000ක් දෙනවා. 75000යි ලක්ෂයයි රුපියල් 6000ක් දෙනවා. රුපියල් ලක්ෂයට වැඩි නම් රුපියල් 7500ක් දෙනවා. මේ තැපැල් කාර්යාලයේ සාමාන්‍ය රුපියල් 75000ක විතර මාසික ආදායමක් ලබන එකක් යනු රුපියල් 4000 6000 අතර දීමනාවක් ලබා දෙන පුළුවන්කමක් තියෙනවා. රජයේ ඉඩමක් තිබෙන තැනක පමණයි අපි ඉදිකිරීම කටයුතු කරන්නේ.
නන්රි සභානායකවරුලේ, උන්මෙලේ ගෞරව අමාත්‍යවරයා උංගුලිය පදලක නන්රි, இந்த கேள்வியானது பொதுவாக மட்டக்களப்பு மாவட்டத்தில் இருக்கும் தபால் நிலையங்களை பெட்டியான ஒரு கேள்விதான் நான் வழங்கியிருந்தேன். ஆனால் அதிலே பலகாமத்தை மட்டும் குறிப்பிட்டு வந்திருக்கின்றது. கௌரவ அமைச்சர் அவர்களே, நீங்கள் சொல்ற விடயத்தை நான் ஏற்றுக்கொள்கிறேன். ஆனால் எங்களுடைய மட்டக்களப்பு மாவட்டத்தை பொறுத்தளவிலே இன்னும் மட்டக்களப்பு மாவட்டத்திலே பல கிராமங்கள் பின்தங்கிய கிராமங்களாக இருக்கும் காரணத்தினால் நகரப்புறங்களை விட தபால் நிலையங்களை நம்பி எங்களுடைய மக்கள் அதிகளவாக தங்களுடைய பல விடயங்களுக்கு தபால் நிலையங்களை பயன்படுத்துகிறார்கள். குறிப்பாக பல விடயங்களுக்கு கடிதங்கள் மூலம் இப்பொழுதும் பதில் அனுப்புவதெல்லாம் வளமையாக நடக்கின்றது. என்னுடைய கேள்வி கௌரவ அமைச்சர்களே, மட்டக்களப்பு மாவட்டத்திலே இப்பொழுது உதாரணமாக மான்காடு என்ற பிரதேசத்திலே ஒரு உபதபால் நிலையம் வேணும் என்றதை மான்காடு மக்களுடைய சார்பிலே கிட்டத்தட்ட 20 வருடங்களாக கேட்டுக்கொண்டிருக்கிறார்கள். அதே போலதான் மட்டக்களப்பிலே பட்டிப்பளை பிரதேசத்தில பிரிவிலே அம்பலாந்துறை போன்ற பிரதேசங்களிலே இதே போன்ற பிரச்சனை இருக்கின்றது. தபால் நிலையத்தை பிரதான வீதிக்கு கொண்டு வர வேணும். கொக்கட்டுச்சோலையிலேயும் இதே போல ஒரு பிரச்சனை இருக்கின்றது. தபால் நிலையம் இருக்கின்றது, ஆனால் அதுக்கு கரண்ட் வசதியும் இல்லை, டெலிபோன் வசதியும் இல்லை. கௌரவ அமைச்சரால் என்னுடைய கேள்வி என்னென்று சொன்னால், உங்களுடைய அமைச்சின் கீழே விசேடமாக கிராமங்களாக இருக்கக்கூடிய பிரதேசங்களே, மட்டக்களப்பாக இருக்கட்டும் வடக்கு கிழக்காக இருக்கட்டும் ஏன் தென்பகுதியிலும் சரி, இந்த கிராமப்புறங்களில் இருக்கிற தபால் நிலையங்களை வேறையாக தனியாக அடையாளப்படுத்தி நாங்கள் ஒரு புதிய வேலை திட்டத்தை கொண்டு வந்து இந்த தபால் நிலையங்களை புதிதாக உப தபால் நிலையங்களை உருவாக்குறதாக இருக்கட்டும், இல்லாத இருக்கிற தபால் நிலையங்களுக்கு வளங்களை வழங்குவதாக இருக்கட்டும், இது ஒரு விசேடமான ஒரு வேலை திட்டம் ஒன்றை முன்னெடுக்கிறதுக்கு உங்களுடைய அமைச்சின் கீழே செய்யறதுக்கு வாய்ப்பு உண்டா?
සමහර ඉල්ලීම් ලැබිලා තිබෙනවා ජනතාවගේ ඇත්ත අවශ්‍යතාවයන් අනුව අලුත් ස්ථානවල උපතපැල් කාර්යාල පිහිටීම සඳහා. ඒ වගේම දැන් සෑහෙන කාලයක් තිස්සේ සමහර උපතපැල් කාර්යාල තිබෙනවා, ඒවායේ ආදායම් තත්ත්වයකුත් නැහැ. ඒ කියන්නේ ජනතාවත් එක්ක තියෙන සම්බන්ධතාවත් ටිකක් දුරස්. ඉතින් මේ සියලු කරුණු ඇත්තට අපි ආදායම් තත්ත්වයේ පමණක්ම නොවේ සලකන්නේ. සමහර තිබෙන භූගෝලීය පිහිටීම අනුවත් ඒ උපතපැල් කාර්යාලය පවත්වාගෙන යතුයි පවුඩ් ලැබුවත්. නමුත් ඒ පිළිබඳව දැන් තැපැල් දෙපාර්තමේන්තුව මගින් යම් සමාලෝචනයක් කරමින් පවතිනවා. අලුත් උපතපැල් කාර්යාල ප්‍රමාණයකට අපිට එකතු කරන්න පුළුවන්කම ලැබෙවි. මෙවර අයවැයනොත් අපි රුපියල් මිලියන 600ක් වෙන් කරා තැපැල් කාර්යාල 12ක් සහ උපතපැල් කාර්යාල දෙකක් අලුතෙන් ඉදි කරන්නත් තවත් මිලියන 700ක් වෙන් කළා තියෙනවා. ඒ වෙයි අලුත් වැඩියා කටයුතු වලටත් මෙහෙම අපි පියවරෙන් පියවර තමයි මේක කරන්න සිද්ධ වෙන්නේ. මොකද තැපැල් දෙපාර්තමේන්තුව පාඩු ලබන තත්වයක තිබෙන්නේ භාණ්ඩාගාරයේ මුදල් ප්‍රතිපාදනණි කොටසකින් තමයි මේක දුවන්නේ. ඒ නිසා මේක අලුතෙන් උපතපැල් කාර්යාල ආරම්භ කරනවා නම් ඒක ඒ අවශ්‍යතාවයත් අපිට දරා ගැනීමත් කියන දෙකම සලකලා බලලා තමයි ආරම්භ කරන්නේ.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. අපේ අලුත් දිස්ත්‍රික් සම්බන්ධ කමිටුවේ සභාපතිතුමත් මේ අවස්ථාවේ ඉන්නවා. අපි දිස්ත්‍රික් සම්බන්ධ කමිටුව හරහා මේ ඉල්ලීම් ටික ඔබතුමාට ඉදිරිපත් කරන්නම්. ඔබතුමා කියපු කාරණයකට මම අදහසක් එකතු කරන්න කැමතියි ගරු ඇමතුමනි. මමත් පිළිගන්නවා තැපැල් ශාස්ත්‍රයේ දැන් කඩා වැටිලා ඒක ලාභ ලබන ශාස්ත්‍රයක් නෙමෙයි, පාඩු ලබන ශාස්ත්‍රයක් බවට පත් වීගෙන යනවා. ඉතින් අලුතෙන් බඳවා ගැනීම මේවා සිදු වෙලත් නැහැ පහුගිය කාලෙදී. ඔබතුමාගෙන් මම අහන දෙවෙනි මගේ අතුරු ප්‍රශ්නේ තමයි ගරු ඇමතුතුමනි, අපි ඔස්ට්‍රේලියාව වගේ රටක තියෙන තැපැල් ශාස්ත්‍රයේ ඔස්ට්‍රේලියා පෝස්ට් කියන්නේ ඒක තනි තැපැල් විතරක් නෙවෙයි, ඒක ඇවිල්ලා ඒ ප්‍රදේශයේම තියෙන ප්‍රධානම කමියුනිකේෂන් නැත්තම් කන්වීනියන්ස් ස්ටෝ එකක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් ලංකාව තුළ විශාල තැපැල් ආයතන තියෙන ස්ථාන ඉතාමත්ම මධ්‍යස්ථ, ඒ කියන්නේ හොඳම ලොකේෂන් එකේ තමයි අපේ තැපැල් මධ්‍යස්ථාන ලංකාව වටේම තියෙන්නේ. ඉතින් ඔබතුමාගේ අමාත්‍යංශය හරහා අපිට බැරිද වැඩපිළිවෙලක් හදන්න ඔස්ට්‍රේලියා පෝස්ට් නැත්තම් ඔස්ට්‍රේලියා වගේ රටක් එක්ක එකතු වෙලා ඒගොල්ලන්ගේ ආධාරයක් ලබාගෙන ලංකාවේ තියෙන තැපැල් ශාස්ත්‍රයේ මොඩර්නයිස්ඩ් තැපැල් විතරක් නැතුව මොඩර්නයිස් පෝස්ටල් ක්‍රමයක් හැටියට මේක පරිවර්තනය කරලා තැපැල් ශාස්ත්‍රයේ ලියුම් යවනකින් එහා ගිහිල්ලා මේක කන්වීනියන්ස් ස්ටෝ එකක් බවට වගේ පරිවර්තනය කරන්න අපිට වෙන රටක ආධාරයක් ඉල්ලන්න පුළුවන් ක්‍රමවේදයක් හදන්න ඔබතුමාට මොන හරි යම් වැඩපිළිවෙලක් තියනවාද කියන එක තමයි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නය.
මන්ත්‍රීතුමා අතරම මේ බෙදාහරි මහා සැපේම් ජාලය ගත්තට පස්සේ අපේ තැපැල් කාර්යාල උප තැපැල් කාර්යාල සහ අපේ මේ තියෙමන සේවක ප්‍රමාණයත් එක්ක අපිට හොඳ ජාලයක් තියෙනවා. කනගාටුවට කරුණ මේ ලාභ ලැබිය හැකි සේවාවන් බොහොමයක් තැපැලෙන් ඉවත් කරලා තියෙනවා. දැන් ඒවා අපි ක්‍රමානුකූලව මේකට ගේන්න තමයි උත්සාහ කරන්නේ. ඒකට බාධා වෙන කරුණු කීපයක්ත් තියෙනවා. ඒකට අපිට අවශ්‍ය කරන වාහන බලෑණිය, ඒ වගේම තියෙන කාර්ය මණ්ඩල යථාවත් නොවි වගේ දේවල් ඒවට අපි දැන් අවසර අරගනිමින් ඉන්නවා. අතන අපි බලාපොරොත්තු වෙනවා මෙවර අපිට වෙන් කරලා තිබු මුදල්වල යම් ප්‍රමාණයකින් අපේ වාහන ප්‍රමාණය අලුත් කරන්න නවීකරණය කිරීම තමයි අපේ පරමාර්ථය බවට පත් වෙන්නේ. මේක ලාභ කරන්න පුළුවන් ගරු මන්ත්‍රීතුමා අනිවාර්යයෙන් මේක ලාභ කරලා අපි දෙන්නවා පෙන්නනවා. ඒකට අවශ්‍ය කරන සහාය තැපැල් දෙපාර්තමේන්තුවෙන් ලැබෙමින් පවතිනවා. ඒ නිසා අපි බලාපොරොත්තු වෙන්නේ ඒ අනුව තමයි මේ අර උප තැපැල් කාර්යාල තැපැල් කාර්යාල කියනවා කියලා සමාලෝචනය කරනවා.
ගරු චමින්ද විජේසිරි මහතා ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමාගෙන් ඇසීමට.
තානායකතුමා රීති ප්‍රශ්නයක් තියෙනවා සාරණියක 31 සහ 34. මට අවසරය දෙන්න ප්‍රශ්න අහන්න කලින් මේ ගරු කථානායකතුමා නිරන්තරයෙන්ම කියනවා මේ ප්‍රශ්න අහන්නේ කියලා අතුරු ප්‍රශ්න විශේෂ මේ ඒක මේ ප්‍රශ්නෙට අදාළ කියලා. හැබැයි ගරු කථානායකතුමා හොඳට කියවන්න මේ 34 එකේ තියෙනවා.
ඔබතුමා කියවන්න 33-32 ස්ථාවර නියෝග අනුව එසේ වුවද අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරන නොලැබිය යුතු අතර වාචික පිළිතුරකින් පැනනාගෙන යම්කිසි කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීම සඳහා කාර්ය පමණක් විමසීමේ ලැබිය යුත්තේ. වාචික ප්‍රශ්නාර්ථක
දැන් අපිට ඕනෑ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක මේ 34 එකේ තියෙනවා. ඒ කියන්නේ අමාත්‍යවරයාගේ විශේෂ දැනුමට ගෞරවයක් කරන සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම ඔය සම්බන්ධව විවර ගන්නා ලෙස ඇයද සිටීම වේ. එතකොට ඇමතිවරයාගේ විශේෂ සම්බන්ධ විශේෂ කාරණා පිළිබඳව මේ බලපෑන්තුවේ මන්ත්‍රීවරයාට අහිමේ බලයේ මේ ස්ථාවරණියෙන් දීලා තිබෙනවා. ඔබතුමා ඒ සම්මන්ත්‍රීතුමාට කියනවා වෙනත් කාරණා අහන්න එපයි කියලා. ඇමතිතුමාගේ විශේෂය ඒ විෂය නම් ඒ විෂයපතේ තුල තියෙන විශේෂ කාරණේ අහිමේ අයිතිය තියෙන හැබැයි ඇමතිතුමාට ගෙන් බැහැර වෙන්න පුළුවන්. ඒක වෙනක ඒක නමුත් මේකේ නීතියේ ප්‍රතිපාදනයේ තියෙන කාරණය බැහැර කරන්න දෙන්න එපා. ඒ නිසා මම හිතනවා මේක පොඩ්ඩක් අපේ තේරුම් ගන්න දෙන්න කියන කාරණේ.
මුල් ප්‍රශ්නට අදාළ වෙන්න ඕන ගෞරව මන්ත්‍රී.
ඒක කොතනද තියෙන්නේ?
33.
ඒ කියන්නේ අතුරු ප්‍රශ්නයක් අහලා
33 1
මේ විස්තරණියෝගයේ මගේ විධාන සභාවේ ඇති වැඩකටයුතු සිදු කරන අවස්ථාවේදී පොදු කටයුතු පිළිබඳ ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයෝ ජනාධිපතිලා විසින් පවරා දෙන ලද යම් විෂය හා කාර්යභාරය සම්බන්ධයෙන් අමාත්‍ය වගේ කිය ඇති අමාත්‍යවරයාගේ අසුල මේ ඔව් හරි ඒ විෂයනේ අර ඇහුවේ ඈ ඒකට පල්ලෑන් කියනවා ඒකට උඩින් කියනවා වාචික විතර ඉල්ල ඇති
ගරු මන්ත්‍රීතුමා ඉන්න
මේක අපි නිදහස් කරගත්තොත් අපරත් ප්‍රශ්නයක් නැහැ ඔබතුමාගේ ප්‍රශ්නයක් නැහැ
උත්තර දීලා ඉවරලා
හරි කියන්නකෝ ලේකම්තුම
එසේම තවදුරටත් එසේ වුවද මෙම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නය ඇතුළත් නොවන කාරණා මතු කරන ලැබිය යුතු අතර වාචික පිළිතුරක් පැනනගින කාරණාවක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්යස්ථා පමණක් විමසීය ලැබිය යුත්තේය.
ගරු
මන්ත්‍රීතුමා වාචික ප්‍රශ්නයක් අහපුවාම වාචික ප්‍රශ්නේදී අතුරු ප්‍රශ්න අහද්දී ඒ අදාළ ප්‍රශ්නෙට ප්‍රශ්නේ තවදුරටත් පැහැදිලි කර ගැනීම. ඒක තමයි 33-2 කියන
එක. හරි. ඒක අපි එකඟයි. ඒක අපි විරුද්ධ වෙන්නේ නැහැ. හැබැයි ඔබතුමා හේෂාවිතාන මන්ත්‍රීතුමාට කියනවා විෂය කාරණේ අහන්න කියලා. හැබැයි 34 කියවන්. එතකොට අදාළ විෂය භාර ඇමතිවරයාගේ විෂය දැනුම පතේ මතක ඒ ප්‍රශ්නයක් අහන්න පුළුවන් කියලා තියෙනවා මේ නීතියේ.
ඔව්.
හරිද ඒකයි අපි මේක අපිට නිවැරදි කරලා දෙන්න නැත්තම් ඔබතුමාලා අපි ගැටිලා වැඩක් නැහැ නේපාලි මේ නීති පොතේ තියෙන දේ
අර කථානායකතුමා දැන් මේක ගත්තම මම ඒකයි කිව්වේ දැන් බලන්න 31 ේ තියෙන්නේ ප්‍රශ්න හරි වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න නෙමෙයි හරිද දැන් මම එදා ඕක පරිමේ ඉස්සල්ලාම අපේ කතා කරපුවාම මේකට මට ඉඩ දුන්නේ නැහැ මෙහෙමයි කියලා. දැන් බලන්න මේකේ තියෙන්නේ මෙම ස්ථාවර නියෝග මගින් විධිවිධාන සලසා ඇති වැඩ
ගරු මන්ත්‍රීතුමා දැන් ඔය 34 එක ප්‍රශ්නය නිසි ප්‍රශ්නයක නිසි අරමුණ විවෘතේ
නෑ නෑ මම මේ 31 මම මේ කියන්නේ.
ඔව් නෑ අර ගරු අපේ අර ගරු මන්ත්‍රීතුමා කිව්ව කාරණාවට මම පැහැදිලි කරගන්න එපැයි. ප්‍රශ්නය නිසි අරමුණ විවෘතේ ප්‍රශ්නේ නිසි අරමුණ විවෘතේ ප්‍රශ්නය යොමු කරන ලබන අමාත්‍යරගේ විෂය ධර්මයට ගෝචර කාරණයක් සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම හෝ සම්බන්ධයෙන් පිළිර ගන්නා ලෙස ඇද සිටීම වේ. ඒ අදාළ ඒ කරුණාකර මන්ත්‍රීතුමා මේක තේරුම් ගන්න ගරු මන්ත්‍රීතුමා ඒ අදාළ ප්‍රශ්නේ ඇහුවට පස්සේ අදාළ ප්‍රශ්නය කියන්නේ අදාළ අමාත්‍යවරයාට විෂය ගෝචරය තියෙන එක. ඒකට අදාළව යහන්න
වෙනවා. ඒක ගරු කතානායකතුමා.
ඕකේ.
ඒක තීරණය කරන්න ඇමතුමාට පුළුවන්. ඒක ඇමතුමාට තීරණය කරන්න පුළුවන් උත්තර දෙනවද නැද්ද කියලා. ඒක ඇමතුමාට තීරණය කරන්න පුළුවන් උත්තර දෙනවද නැද්ද කියලා.
නෑ නෑ නෑ. ලුණු ප්‍රශ්නේ විෂයපදයක් ගරු කතානායකතුමා. වෙළඳාමැතිගේ විෂයපදයේ ලුණු තියෙන්නේ. ඒක තමයි යන්නේ.
තුමාට වෙළඳාමැති ඔව්. නෑ ගරු ගායන්ත කරුණාරත්නක
ගරු කතානායකතුමනි.
ඔව්.
මේකේ පැහැදිලිව තියෙනවා ඒ විෂයට අදාළව අහන්න පුළුවන් බව. අපිත් ඇමතිවරු හැටියට පිළිතුරු දීපු කාලෙකුත් තිබුණා. දැන් මම ඉඩම් ඇමති කාලේ මට මතකයි විපක්ෂයෙන් ප්‍රශ්නේ අහලා තින්නේ ඉඩම් කොමසාරිස් දෙපාර්තමේන්තුවට දාර එකක්. අතුරු ප්‍රශ්නේ අහනකොට මිනින්දෝරු දෙපාර්තමේන්තුව ගැන අහනවා. ඇමතිවරයා කැමති නම් තමන්ගේ විෂය යටතේ නිසා උත්තර දෙන්න පුළුවන්කම තිබුණා. ඒක තමයි තියෙන්නේ.
මේකයි ගරු සභානායක
විවාදයකට යන්න බෑ හැබැයි. විවාදයකට යන්න විතරයි බැරි.
හරිනේ ගායත ගරු කතානායකතුමනි මේ ස්ථාවර නියෝග අනුව අපි මේක කරුණු වශයෙන් වගේම කරුණෙන් කරුණ වශයෙන් වගේම මේක සමස්යක් ලෙසත් ස්ථාර නියෝග බලන්න ඕනකම තිබෙනවා. දැන් මේ ස්ථාර නියෝග තිබෙන්නේ 31 යටතේ 31 යට කතානායකතුමා දැන් මේක ගරු කතානායකතුමනි මේක තියෙන්නේ 31 කියන ස්ථාවර නියෝග යටතේ තමයි පටන් ගන්නේ ප්‍රශ්න කියන. එතකොට මේ අපි මේක සමස්යක් ලෙස තේරුම් ගන්න ඕන කොටසක් තිබෙනවා. 31 32 33 34 35 36 37 දක්වාම තිබෙන්නේ ප්‍රශ්න පිළිබඳ. එතකොට මේ ප්‍රශ්න පිළිබඳව සමස්යක් ලෙස මේ ස්ථාවර නියෝග මේ හතම අදාළ වෙනවා. ඒ වගේම කරුණෙන් කරුණත් අපිට වෙන් කරලා ගන්න පුළුවන්. අපි එහෙම නැතුව දැන් 31 මේක පටන් අරන් තියෙනවා. ඒක ඇතුළේ මේක පැහැදිලි කරගෙන එනවා. ඇවිල්ලා ඒක එක එක අවස්ථාවල තිබෙනවා ගරු කතානායකතුමනි තව තව පැහැදිලි කරන්න ඕන දේවල්. දැන් උදාහරණයක් විදිහට මුලින්ම ගත්තොත් උදාහරණයක් විදිහට 31 දැන් මේ ප්‍රශ්නේ මේ තර්කය අදාළ කරගත්තා. 31 ප්‍රශ්නය අහන්නේ මෙම ස්ථාර නියෝග මගින් විධිවිධාන සලසා ඇති ගරු කතානායකතුමනි මම කියන්න මුලින්ම නැගිට්ටේ ඇත්තට මද ශෝක යෝජනා තිබෙන්නේ. අපි ඒ ඥාතීන් ඇවිල්ලා ඉන්නවා. අපි මේ විවාද කරමු. නමුත් අපි හිතනවා අපිට වගේ කීමකුත් තිබෙනවා කියලා ඒකනත් හිතන්නේ. මොකද මේවා කිසිම අලුත් මේ ඉන්වෙන්ෂන්ස් නෙමෙයි. මේ ගායන්ත ඇමතුමා දන්නවා. මේක මේ තර්කයේ නිසි මන්ත්‍රීතුමා නිසි ගෞරව ඇතුව කියන්නේ මේ තර්කයේ කිසිම පදනමක් නැහැ. නමුත් අපි වාද කරමු මේ ශෝක යෝජනා දවසේ උනා. මම කියන්නේ කරු කතා නැහැ. 31 මොකද්ද කියන්නේ? මෙම ස්ථාර නියෝග මගින් විධිවිධාන සලසා ඇති වැඩ කටයුතු සිදු කරන අවස්ථාවේදී පොදු කටයුතු පිළිබඳ ප්‍රශ්න අග්‍රාමාත්‍යවරයාගෙන් හෝ ජනාධිපතිවරයා විසින් පවරා දෙන ලද යම් විෂයන් හා කාර්යභාරයන් සම්බන්ධයෙන් අමාත්‍යංශීය වගකීමක් ඇති අමාත්‍යවරයාගෙන් අසුන ලැබිය හැකි. එතනින් තමයි පටන් ගන්න. ඊට පස්සේ 32 මොකද්ද කියන්නේ 32 එකේ කියනවා වාචික පිළිතුරක් ඇති යම් ප්‍රශ්නයක් පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ පළ වූ අවස්ථාවක එම ප්‍රශ්නයේ පළ වී තිබෙන්නේ යම් මන්ත්‍රීවරුගේ නමින්ද කතානායකවරයා විසින් එම මන්ත්‍රීවරයා අමතනු ලැබිය යුතු අතර එසේ අමතනු ලැබූ මන්ත්‍රීවරයා සකීය ස්ථාන නැගී සිට ප්‍රශ්නයට පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයේ ඇති දී ඇති අංකයේ සඳහන් කරමින් ඇසුණු ලැබිය යුතුයි. එවිට ප්‍රශ්නය මොකෝ ලැබුව අග්‍රාමාත්‍යවරයා අමාත්‍යවරයා විසින් ඊට පිළිතුරු දෙනු ලැබිය යුතුයි. එතන මෙහෙම ගිහිල්ලා කරු කතානායකතුමනි ඒක තව තව පැහැදිලි කරනවා. එහෙම තමයි පනත් හැදෙන්නේ. එහෙම තමයි ස්ථාරණියෝග හැදෙන්නේ. එහෙම තමයි විවස්ථා හැදෙන්නේ. අපි මේකේ කොහෙන් හරි කෑල්ලක් වෙනම අරගෙන මේක විස්තර කරන්න බෑ. අනික මේක හරි පැහැදිලි ගරු මන්ත්‍රීතුමා කියන ස්ථාරණියෝගයේ තියෙන්නේ ප්‍රශ්න කියන එක මෙයටතේ 34ට කලින් 31ක් තියෙනවා. 32ක් තියෙනවා. ඊපස් 33 තියෙන අතුරු ප්‍රශ්න ගැන. දැන් 33 අතුරු ප්‍රශ්න ගැන මොකද්ද තියෙන්නේ? 33 එකේ තියෙනවා 32 ස්ථාරණියෝගයේ යටතේ අන්තර් සම්බන්ධය. 32 ස්ථාන නියෝගය යටතේ සපයනු ලබන එවැනි යම් පිළිතුරක් සම්බන්ධයෙන් යම් මන්ත්‍රියෙකු විසින් අතුරු ප්‍රශ්න දෙකකට නොවැටි සංඛ්‍යාවක් අසනු ලැබිය හැකිය. එසේ වුවදම අතුරු ප්‍රශ්න මගින් මුල් ප්‍රශ්නයෙන් ඇතුළත් නොවන කාරණා මතු කරනු නොලැබිය යුතු අතර උපාචක පිළිතුරකින් පරණගින යම් කාරණයක් වඩාත් පැහැදිලි කර ගැනීමේ කාර්ය සඳහා පමණක් විමසු ලැබේ. දැන් අපි මෙහෙම ගත්තොත් අපි 32 විතරක් ගන්නවා. 33ක් නෑ. 32 විතරක් අරගත්තොත් තියෙන්නේ ඕනම මන්ත්‍රීවරයෙක්ට ඕනම මන්ත්‍රීකරණගේ ප්‍රශ්නයක් අහන්න පුළුවන්. ඒක තමයි 32 විතරක් ගත්තොත්. 32 විතරක් ගත්තොත් මේ පොතක් නෑ. 31 අරගෙන ගන්න. ගරු එහෙම ගන්න බෑ. ඒ නිසා තමයි ගරු කතානායකතුමනි. නෑ මම පැහැදිලි කරන්න දෙන්න. නෑ එහෙමත් බෑ. ඇමතිවරයා පැහැදිලි වුණා දෙන්න කතා. එහෙම නෙමෙයි මම කියන්නේ. ගරු කතානායකතුමනි නෑ මට පැහැදිලි කරන්න දෙන්නකො. මම කියන්නේ ඒකයි ව්‍යවස්ථාවක් පනතක් ඕනම ලියවිල්ලක සාරය තේරුම් ගන්න නැතුව ඒකේ කෑලි වෙනම ගත්තොත් අපිට කිසිම දෙයක් කරන්න වෙන්නේ නැහැ. 34ට කලින් 31 තියෙනවා. දැන් මම එක එකව 31ට අදාළව ගත්තොත් අතුරු ප්‍රශ්න ඕන තරම් අහන්න පුළුවන්. අයි 33 අදාළ කරගන්නේ. ඉතින් මම මේ කියන්නේ මේ බේසික්ස් හරිද? මේ ඊටාම පැහැදිලි මූලධර්ම ලියවිල්ලක් තේරුම් ගන්න. ඒ නිසා මම ගරු කතානායකතුමනි. ඒ නිසා ඊටා පැහැදිලිව කියන්න තියෙන්නේ නෑ අහංක ඇහුම් කන් දෙන්න. අපිටත් අවස්ථාව දෙන්න ඕනේ. ඉතින් ඒ නිසා අපි ඔබතුමාට කියන්නේ කිසිසේත්ම ඕනම ප්‍රශ්නයක් ඇමතුරුගෙන් අහන්න බෑ. පාචික ප්‍රශ්නවලට අහන්න පුළුවන් විෂයට අදාළ අහලා තියෙන ප්‍රශ්නයට අදාළ ප්‍රශ්න විතරයි. ඇමතිවරයාගේ කැමැත්ත අකමැත්ත මත යම් ප්‍රමාණයක් තියෙන පුළුවන්. නමුත් ඇමතිවරයෙක්ට උනත්
සභාව මෙහෙවීමේ කටයුත්ත ගරු කතානායකවරයා
ජයසිරිමත්තුමා මම මේ කතා කරේ ඉන්න විනාඩිය මම මේ කතා කරේ දැන් මේක එතුමාම කියන විදිහට අපි ගම්මුකෝ ප්‍රශ්න. එහෙනම් මේක තියෙන්න ඕනේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න කියලා මුලින්. හරිනේ? ඉස්සෙල්ලා තියෙන්නේ ප්‍රශ්න. ඒ කියන්නේ අපිට ඉඩක් තියෙනවා මේ පාර්ලිමේන්තුවේ ඇතුලේ. ඒක තමයි අපි වෙනදා ප්‍රැක්ටිස් කරපු කාරණේ. මට විනාඩියක් දෙන්න ගරු කතානායක.
ගරු
එතකොට මට විනාඩියක්
දෙන්න. මේ කාරණාව
මට හරි.
ගරු මන්ත්‍රීමා මේ සම්බන්ධයෙන් මම ලබන සතිවාරයේදී ඔබට වාර්තා දෙනවා. නෑ ඉන්නේ දැන් මේ අපිට තව සභා හරි. ගරු දැන් මේ කාරණාව සම්බන්ධයෙන් මම ලබන ඊළඟ සැසීමේදී මම ඔබතුමාලාට දෙනවා. හරි. මේ කාරණාව සම්බන්ධයෙන් තමයි චමින්ද විජේසේතුමා මම දැන් ලබන නෑ මේ අධ්‍යයනය කරලා මම දෙනවා. ගරු චමින්ද විජේසිරි මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්. ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්.
මම ස්ථාර නියෝග
දෙකක් ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්.
ඉතිහාසයේ කතානායකතුමාලා අපි ඔනම කියුවේ නැහැ. මට ගරු සභානායකතුමා ඔබතුමා කිව්ව කාරණාව පිළිගන්න. මට මේක පහදන්න ඉඩ දෙන්න. ඔබතුමා කිව්වා ප්‍රශ්න කියලා. ඔව් හරි. මේ 34 පටන් ගන්න මේ ප්‍රශ්න කියන
වචනේ ගරු මන්ත්‍රීතුමා මේ අතුරු ප්‍රශ්නයක් අහුවට පස්සේ අතුරු ප්‍රශ්න සම්බන්ධයෙන් පැහැදිලි ගරු මන්ත්‍රීතුමා ඔබතුමා ගෙදර ගිහිල්ලා මේක හොඳට කියවා ගන්න මේ හරි මේ කරදරයක් මෙච්චර කල් මේ හිටපු මන්ත්‍රීතුමාලට මේක තේරුම් ගන්න බැරි නම් බරපතල ප්‍රශ්නයක් කරුණාකර ඔබතුමා ප්‍රශ්නේ අහන්න
දැන් අපි කියන පස්සේ පොත බලලා උත්තර දෙන්න යන්න එපා
ප්‍රශ්නේ අහන්න
පොත කලින් බලන්න ඕනේ අපි කියනකොට
බලලා තමයි කියන්නේ
කියනකොට පොත බලලා
නෑ
හරි අපි ලැජ්ජ වෙලා තිබුණාස් එහෙම කියන්න එපා
මන්ත්‍රීතුමා
මට කියාගන්න පොත බලලා එන්න ඕනේ අපි කියනකොට ආයි පොත් පෙළ බලලා මේවා කියන්නේ
ඔබතුමාට ප්‍රශ්නේ අහන්න පුළුවන්
ඉතිහාසෙ
ගරු අන්දින් නැත්තු
මම ප්‍රශ්න අහනවා
ඉත පොඩේ ගරු කතානායකතුමනි මේ ප්‍රශ්න අහන්න කලින් ප්‍රශ්න පිළිබඳව මතුවෙච්ච මේ ස්ථාන නියෝගය ගැන
කරුණාක් ගරු අමාත්‍යතුමා මම මේ සම්බන්ධයෙන් පිළිතුරු දෙනවා ඔබතුමා ප්‍රශ්න අහවද හරි ගරු
මං ඇහුවේනේ
හරි
මං ඇහුවේ
ප්‍රවාහන මාමාර්ග වාරායස සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා
අයියෝ
සයාල නැහැනේ
කතාව මම අහනවා ගරු සභානායකතුමා මගේ තුන්වෙනි ප්‍රශ්නේ
අයන්නේ එක කොළඹ වරාය, ගාල්ල වරාය, හම්බන්තොට වරාය, තිකුණාමල වරාය, ඔලුවිල් වරාය, පංකාසන්තුරේ වරාය, පේදුරු තුඩුව වරාය, මන්නාරම් ජැටිය, පුත්තලම නෝරච්චෝලි. ආ දෙක ඒ පිළිබඳව ආදාය මහා වියදම් වෙන්වෙන්ව අමුණුමක් වශයෙන් ඉදිරිපත් කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, අපි කොළඹ වරාය 2024 වර්ෂයේ ගත්තොත් ආදායම බිලියන 99ක්, බදුවලට පෙර වියදම බිලියන 56ක්, මේකෙත් බිලියන 99යි. තව ඉස්සර තියෙන මම තේරුම් ගන්න කියයි. 2023 ගත්තොත් කොළඹ වරාය ආදායම බිලියන 89යි, වියදම බිලියන 50යි. තව 22ක් කියනවා නම් රෙවෙනියු එක බිලියන 94යි, වියදම බිලියන 39යි බදු වලට පෙර. ට්‍රින්කොමලි පොට් ගත්තොත් 24 ආදායම තිබෙන්නේ බිලියන 2.8යි, වියදම බිලියන 1.5යි. 23 බිලියන 2.4යි, වියදම බිලියන 1.3යි. 22 ආදායම බිලියන 2.7යි, වියදම 1.1යි. ගාල්ල වරාය ගත්තොත් 2024 ආදායම මිලියන 907යි, වියදම මිලියන 958යි. 23 ආදායම බිලියන 1.5යි, වියදම 842යි මිලියන. 22 බිලියන 1.4යි, වියදම 1.3යි බිලියන. තපසේ තුමහපුව ප්‍රශ්නේ අයන්නේ තුන්වෙනි කොටස. එම වරායන් සංවර්ධනය කිරීමට ඇති ක්‍රියාමාර්ග වෙන්වෙන් වශයෙන් කොළඹ වරායේ ඉල්ලුම සපුරාලීම සඳහා 2032 වර්ෂයේදී ක්‍රියාත්මක කළ යුතු බටහිර බහලු පර්යන්තය දෙක සංවර්ධනය කිරීමටද ශ්‍රී ලංකා වරාය අධිකාරිය පියවරගෙන ඇති අතර අපි දැනට ඒ සම්බන්ධව ආයෝජන කැඳවුම් කරන්න අපි තීන්දු කරලා තිබෙනවා. ගරු කතානායකතුමනි, ඊට පස්සේ කොළඹ වරායේ උතුරු වරාය නෝත් පෝට් කියන එක සම්බන්ධ අපි එකේ සම්පූර්ණ ශක්්‍යතා අධ්‍යයනය අවසන් කරලා තිබෙනවා. ඊට පස්සේ එහි මූලික තාක්ෂණික ෆීසිබිලිටි සකස් කිරීම ක්‍රියාවලිය අවුරුදු දෙකක් අතර ගත වෙනවා. එය ආරම්භ කරන්න කටයුතු කරගෙන යනවා. ඊට අමතරව කොළඹ වරායේ දැනට ක්‍රියාත්මක වෙමින් පවතින නැගෙනහිර පර්යන්තය එහි කටයුතු වලින් අවම වශයෙන් 50% අවසන් කිරීමට මේ වසර තුලදී සැලසුම් කරලා ක්‍රියාත්මක කරගෙන යනවා. තව මාස කීපයකින් අපි විශ්වාස කරනවා ඒ තත්ත්වෙට එන්න පුළුවන් කියලා. ගාල්ල වරායේ ගත්තොත් ආයෝජන යෝජනාවලියක් යටතේ ගාල්ල වරාය සංවර්ධනය කිරීමට ශ්‍රී ලංකා වරාය අධිකාරිය සැලැස්මක් හදලා තිබෙනවා. නමුත් එම සැලැස්ම අංග සම්පූර්ණ සැලැස්මක් නෙමෙයි, පාරිසරික සහ සමාජීය ප්‍රශ්න රාශියක් ඉස්සරහා තිබෙන්නේ. ඒ නිසා අය දැනට පුළුල් වශයෙන් ක්‍රියාවට නැගෙන එකක් විදිහට නෙමෙයි තිබෙන්නේ. කරු කතා නැහැ. තිකුණාමල වරාය ගත්තොත් තිකුණාමල වරායට යාබදව පිහිටි අතිවිශාල ප්‍රදේශයේ ඉඩම් ප්‍රමාණය ලොජිස්ටික් සහ අනිකුත් ආශ්‍රිත කර්මාන්ත සංවර්ධනය සඳහා වැඩපිළිවෙළක් අප සකස් කරලා තිබෙනවා. ඒ අනාදී විදියට තමයි තිකුණාමල වරාය ගැන මම කෙටියෙන් කියන්න තියෙන ප්‍රශ්නෙට පිළිතුරක් වශයෙන්. කංකාසන්තුරේ වරායට අදාළව ගත්තොත් එහෙම එහි ජැටිය ගොඩනැගීම් කටයුතු අපි කරගෙන යනවා. එය ව්‍යාපාරික වරායක් වශයෙන් සංවර්ධනය කිරීම සඳහා ශක්්‍යතා අධ්‍යයන වලින් ඒක අසමත් වී තිබෙනවා. එය ප්‍රතිසංස්කරණය කළ යුතු මට්ටමකත් තිබෙනවා ඒ දිය කඩනය වගේ දේවල්. ඒ නිසා අපි පුළුල් සංවර්ධන ව්‍යාපෘතිකට ලක් කළ නැහැ. ගරු කතානායකතුමනි, අපි දැනට කර්මාන්ත අමාත්‍යංශයේත් ආයෝජන මණ්ඩලයේ ඉල්ලීම මත ඒ බලාපොරොත්තු වෙනවා මේ කංගසන්තුරේ වරායත් සිමෙන්ති කර්මල ආශිතව ගොඩනගන්න බලාපොරොත්තු වෙන කර්මාන්තපුරයත් සම්බන්ධ කරගත්තු ලොජිස්ටික් හබ්යක් විදිහට දියුණු කරා. අවසාන ප්‍රශ්නේ ආයන්න පැනනොන.
බොහොම ස්තුතියි ගරු ඇමතුමනි. ඔබතුමාගේ පිළිතුරතොර ඉතාමත්ම පැහැදිලිව තියෙනවා අපේ වරායන් තුල තිබෙන ආදායම් වියදම් පිළිබඳ. විශේෂයෙන්ම 2024 ගත්තොත් බිලියන 99 කුත් ආදායම් ඇටියට වියදම් ඇටියට බිලියන 56 කුත් තිබෙන බව ඔබතුමා කිව්වා ගරු ඇමතුමා. අපේ ගරු කතානායකතුමනි විශේෂම වරායවල තිබෙන ආදායම තමයි යානයන අපනයනේ තිබෙන බහලුම් වල ලැබෙන තීරුම් බදු ගාස්තු සහ වරාය ගාස්තු කියන කාරණය. හැබැයි ගරු ඇමතුමා දීර්ඝ කාලයක් තිස්සේ තිබිච්ච ප්‍රශ්නේ තමයි ඔබතුමාලා ඒ කාලෙත් මේක වෙනවා අපි ඒක චෝදනාවක් හැටියට සමාජයේ තිබෙනවා ඒ එන බහලු ලැබෙන්න තියෙන ආදායම අහිමි වෙන වරායට. ඒ අහිමි වෙන්නේ කාගේ හෝ බලපෑමක මත අර නීත්‍යානුකූලව නිදහස් කරන්න තියෙන වරාය ගාස්තු තිරුවදු ගාස්තු කියලා ගැන තියෙන බහලුම් තමන්ගේ හිතවත්කමට ඒක නිදහස් කරන. මේ හරහා අපට ලැබෙන ආදායම අහිමි වෙලා තිබේ. ඒක ඉතිහාසෙත් වෙලා තියෙනවා වර්තමානෙත් වෙලා තියෙනවා. එතකොට ඒ නීත්‍යානුකූලව වරාය රේගු නිලධාරීන් පරීක්ෂණය කරලා බලලා මේ වරාය නිදහස් කරන්න තියෙන මේ බහලු නිදහස් කිරීම හරහා රටේ මහජනතාවට ලැබිය යුතු ඒ මුදල් අහිමි වීම කාගේ හෝ බලපෑම මත සිද්ධ වෙලා තිබේ. ඒක වර්තමානයේ සිද්ධ වෙනවා නම් වැරදි. ඔබතුමා ඒ වැරදි හඳුනාගෙන තිබෙනවද? ඒ වැරදි හඳුනාගත්ත එදා මෙදා තුල කරපු ඒ කරුණ තරාතිර මොනබලා. මොකද ඔබතුමා හැමදාම හෘද සාක්ෂියට පපුවට අත තියලා කතා කරන ඇමතිවරේ. ඒක කවුද නැද්ද කියලා බලලා දඬුවම් දෙන්න පුළුවන් වැඩ පිළිලා ඔබතුමා ඉදිරිය ගන්නවා.
ගරු කතානායකතුමනි වරායේ ආදායමට මේ කන්ටේනර් වලින් අය කරන බදු වෙන්නේ. මේ වරායයි රේගුවයි පටලගෙන දඟලීම ගැන මට මං කියන්නේ මිතුමනු වෙන්න පුළුවන්. ඒ කියන්නේ මට තියෙන ඇත්තටම එක ඇත්තටම මේ ඒ කියන්නේ කනගාටුව. වරාය එකක්, රේගුව එකක්. වරාය ඇතුලේ රේගුව කටයුතු කරන. ඒ නිසා මේ වරාය ආදායම බිලියන 99ක් කියනකොට ඒක කන්ටේනර් වල එකක් නැහැ. කන්ටේනර් වලින් අය කරන ඔය කියන රේගු බදු ආදායම නැහැ. හෑන්ඩ්ලින් චාර්ජස් තියෙනවා. අපි ළඟදී කැබිනට් මාට ඉදිරිපත් කළා වරායේ අය කරන විවිධ කටු සේවාවන් අපි සපයනවා. ඒවයි බදු 2022න් පස්සේ ආවත් කාණ කළ තිබුණේ. අපි ඒවයි ඒ ටැරිෆ් සරි කරන්න යෝජනා කළා තිබෙනවා. ඒ නිසා ඒක තමයි කියන්න තියෙන්නේ රේගුවයි වරාය දෙක තමයි වරායේ බහලුම් කිසිම බලපෑමක් මත දේශපා ජනාධිපතිවරයාගේ හෝ ඇමතිවරයාගේ හෝ සභාපතිවරයාගේ බලපෑම මත එකක්වත් නිදහස් වෙන්නේ නැහැ. එහෙම ඉතිහාසෙ තිබිලා ඇති. එහෙම එකක්වත් නිදහස් කළා නැහැ. එහෙම නිදහස් කරන්න බලයකුත් නැහැ. ඒක තමයි මට ඒකට කියන්නේ. ඒ වගේම දැන් රටේ සංවාදවල ලක් කරලා තියෙනවා කන්ටේනර් 303ක් නිදහස් කිරීම පිළිබඳ ප්‍රශ්නයක්. ඒකට අපිවත් පටලවලා තියෙනවා බොහොම උනන්දුවෙන්. ඉතින් මම හිතන්නේ ඒ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ පටන් ගන්න තිබෙනවා. ඒ පරීක්ෂණ වලින් මං හිතනවා රටට හොඳයි ඒ ගැන පිළිතුරු ලැබෙන එක. ඒ නිසා ඒ ගැන මට කියන්න තියෙන එච්චරයි 323 ගැන. අනිත් කිසිම දෙයක් අපි එහෙම අපේ දැනුවත්කම් මත නිදහස් කරලත් නැහැ, කරන්නෙත් නැහැ, කරන්න දෙන්නෙත් නැහැ. ඒ වගේම වරාය සිද්ධ වෙච්ච මහා පරිමාණ දූෂණ ගැන අපි පරීක්ෂණ පටන් අරන් තිබෙනවා පුද්ගලයන් සහ ඒව සම්බන්ධ. ඒක තමයි මට ඒකට උත්තර දෙන්නේ.
සුදු අන්දනවා වරායයි රේගුවයි පිළිබඳව පැහැදිලි කරලා දුන්නාට එමත්මාද. ඒ තමයි වරාය ගාස්තු කියන කාරණේත් ඒකාබද්ධ කරලා මේ බාලුන් ගාස්තු පිළිබඳව ඔබතුමාල කතා කරේ ඒක රේගුව සම්බන්ධ කරලා නොදන්න කමට නෙමෙයි. මට ඕන වුණා ඒ වරායේ යම් කාර්යභාරයක් සිද්ධ වෙන රේගුව හරහා සිද්ධ වෙන මොකද නැව් වලින් ගෙනල්ලා බහලුම් බාලා වරායෙන් ඒක නිසිකාරකතු කරලා කරනකොට ඒතර වරායේ සාම්ප්‍රදායික නීත්‍යානුකූලන ක්‍රමවේදය රේගුව හරහා සිද්ධ වෙන වැඩ පිළිවෙලත් මත විශේෂාරය ඔබතුමා හැටියට ඔබතුමා තමයි ඉන්නේ. ඒ නිසා මම එකයි ඒ කාරණේ බද්ධ කරලා කතා කරේ. ඉතින් ඔබතුමා ඒක පැහැදිලි කළා බොහොම ස්තුතියි. ඒ නිසා මම හිතනවා ගරු ඇමතුමාව දැන් විශේෂයෙන්ම මේ දෙවෙනි එක අහන්න හදන්න. ස්තුති කරලා දෙවෙනි එක අහන්න හදන්න. ඉතින් පුදු ගෞරවයක් දෙන්න එපා. වැරද්දකුණු නිර්ද කළා දුන්නාම නේද? ඒ නිසා මම මේ වරායේ සංවර්ධනයන් පිළිබඳව ඔබතුමාට කතා කරා. ඒක හොඳයි. අපි ඊයේ දැක්කා නැගෙනහිර ජැටිය. ඔබතුමාලා මේ 30 වෙනිදා තමයි විවුර්ත කරන්න ඉඳලා තිබෙන්නේ. හැබැයි ඔබතුමාලාගේ නිලධාරීන් පත් කරපුවා නම නිලධාරීන්ගේ නොකියාවසා නොදුනුවත් වීම හරහා ඒක ඉතා ප්‍රමාද වෙලා විශාල පාඩුවක් තවත් වියදමක් දරන්න වෙන බව තමයි මාධ්‍ය අනාවරණය වුණේ. ඉතින් මම හිතනවා මීට වඩා කාර්යක්ෂමව තමුන්වහන්සේලා බදවාගත්ත නිලධාරීන්ගේ අඩුපාඩු තමයි මම හිතන්නේ මාධ්‍ය සාකච්ඡා තුළ මේක අපි ඇත්තද නැද්ද දන්නේ නැහැ. මෙතුරේ හැටියට පුතුමාක සත්‍ය දන්නව ඇති. ඉතින් මේ 30 වෙනිදා මේක ජනසතු කරලා රටේ ආදායමට බද්ධ කරන්න තිබිච්ච ඒ ජැටිය අලුත් වැඩියා කරලා නවීන කරලා කරන්න බැරි වෙලා තිබෙන්නේ පැහැදිලිව ඔබ ආණ්ඩුවේ ගත්ත තීන්දුවයි කියන කාරණේ තමයි චෝදනාව තියෙන්නේ. ඒක සත්‍යද අසත්‍යද?
ගරු කතානායකතුමනි, සම්පූර්ණයෙන්ම අසත්‍යයක්. එය දේශපාලන උමනාවන් මත කටයුතු කරන වෘත්ති සමිතියකින් කරන කිසිම පදනමක් නැති චෝදනාවක්. මම දුටු අයකේ ස්ට්‍රැඩල් කැරියර්ස් සම්බන්ධව වරායේ කන්ටේනර්ස් නැව්වලින් කන්ටේනර්ස් ගෙනල්ලා ඒ කන්ටේනර්ස් ඔටෝමේටඩ් ඊළඟ එකට මාරු කරන්න ගරු කතානායකතුමනි කන්ටේනර්ස් ගෙනියන්න වෙනම විශේෂ ක්‍රේන් ජාතියක් තිබෙනවා. ඒ ක්‍රේන්ස් ඕඩර් කිරීම පිළිබඳව මහා පරිමාණ වංචාවක් කළා දෙන මම මේ සභාවට කියලා තියෙනවා මීට කලින්. ඒතර ඒවා ස්ට්‍රැඩල් කැරියර්ස් ගෙනෙද්දී වෙච්ච වංචාවක් නිසා නඩුවක් ගිහලා තියෙනවා එකකට. ඒ නිසා 15ක් අපිට ගේන්න බැරිලා තිබුණා. ඒ වගේම මුළු ලෝකෙම ඩීසල් ඒවයින් ඉලෙක්ට්‍රොනික ඒවට යද්දී ඉලෙක්ට්‍රිකල් ඒවට යද්දී මේ ඩීසල් ඒව ගණන් තිබුණා. ඒ වගේම ගරු කතානායක මම මේ පාර්ලිමේන්තුවේදී කිව්වා ඒ ඕඩර් එක සම්මත කරන්නේ ඒ ටෙන්ඩර් එක දෙන්නේ මේක නතර කරන්න කියලා කැබිනට් පේපර් එකක් දානවා 2024 අගෝස්තු මාසෙ විතර. ඊට පස්සේ නතර කරන්න දාපු කැබිනට් පේපර් එක සැප්තැම්බර් මාසේ 9 හෝ 8 වගේ දවසක මේක ටෙන්ඩර් එක දෙන්න කියලා තීන්දුව කරනවා රනිල් වික්‍රමසිංහගේ සහ මේ හිටපු ඒ කැබිනට් ඇමතිවරු. 9 වගේ දවසක සැප්තැම්බර් 9 අනුමත කරනවා. සැප්තැම්බර් 18 වෙනිදා වරාය බෝඩ් එකෙන් ටෙන්ඩර් එක වෝඩ් කාන් තීන්දුව කරනවා. සැප්තැම්බර් 19 ඇග්‍රීමන්ට් අස්සම් කරනවා. සැප්තැම්බර් 21 ඡන්දේ ඩොලර් මිලියන් 18ක් අනිවාර්යෙන් අපි ඒකට අදාළ කරන හැම කෙනාම අධිකරණ ඉස්සරහට ගෙනියනවා. ඉතින් අපි ඒක ගරු කතානායකතුමනි නීතිපතිකතුමස් අරගෙන අපි ඒ ටෙන්ඩරය අවලම් කළා. අවලම් කළා අපි අලුතෙන් ඒවා අලුතෙන් ස්ටඩල් කරියර්ස් ගේන්න ටෙන්ඩර් කැබිනට් අනුමැතිය අරන් දැන් අපි ඒකට ටෙන්ඩර් කෝල් කරලා තිබෙනවා. මම හිතන්නේ මාස 4කට වැඩි අපි ඒ කැබිනට් තීන්දුව අරගෙන. ඒ නිසා මේ තියෙන්නේ ඔබතුමාට තේරුම් ගන්න පොඩක් කියනවනම් අපිට ක්‍රේන්ස් හරි දොඹකර හරි මේ ස්ට්‍රැඩල් කැරියර්ස් හරි ඒ වගේ දේවල් ටග් බෝට්ස් හරි මොන හරි ගරු කතානායකතුමනි මාකටකට ගිල්ල ගන්න නැහැ. අපි කිව්වම තමයි ඕඩර්කට හදන්නේ. ඒ නිසා මේවා එන්න අවුරුදු අද කියන්නේ මම එක වරාය සම්බන්ධ කරන අපරාධ රාජපක්ෂලා වික්‍රමසිංහල සහ වික්‍රමසිංහලත් එක්ක දැන් ආණ්ඩුව අටවන්න හදන උදවිය මේවා ජාතික ආර්ථික අපරාධ. දැන් අපි කොළඹ වරායේ නැගිනි රජිතේ 2023 පටන් ගන්න තිබිච්ච ජැටිය අපි දැන් පටන් අරගෙන කරත් කරු කතානායකතුමෝ 2027 විතර වෙනවා සම්පූර්ණ කරන්නේ. ඒ වෙනකොට වෙන රටවල් වල වරායවල් පටන් ගන්න තිබෙනවා. ඉතින් මම මේ කරුණු කියන්නේ මේක අර වෙන විදියට වර්ණ කරන නිසා ආර්ථික ඝාතකයෝ ඇත්තට. ඒ ආර්ථික ඝාතකයන්ගේ ගෝලියෝ තමයි අද ඇවිල්ලා ඒ හොරු ආරක්ෂා කරන ගම මාධ්‍ය සාකච්ඡා තියන්නේ. ඒ සමට කියන්න තියෙන දේ තමයි අපි උපරිම වශයෙන් කටයුතු කරන. නමුත් වරාය සේවක කවුරුත් අපි අලුතෙන් බඳවගෙන නැහැ. ඔය ඉන්න කට්ටියම තමයි වැඩ කරන්නේ. ඒ කට්ටියගේ අඩුපාඩුකම් තිබෙනවා. අපි බඳව ගත්තාගේ කියලා විශේෂයක් නැහැ. නමුත් අපි උපරිම වශයෙන් මැදිහත්ලා මේ ප්‍රශ්නේ දාන්න කටයුතු කරනවා.
ගරු නීතිඥ දයාසිරි ජයසේකර ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යතුමා. දැන් ඔබතුමාගේ ප්‍රශ්න දෙක අතුරු ප්‍රශ්න දෙක අහලා කරුණා
පැහැදිලි කර ගැනීමක් පුළුවන් කියලා.
කරුණාකර ප්‍රශ්න දෙකයි ප්‍රශ්නෙට උත්තර නම් ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමාට ප්‍රශ්න අහන්න පුළුවන්. ප්‍රශ්නේ අතුරු ප්‍රශ්න දෙකකින් තමයි පැහැදිලි කරගන්න ගරු මන්ත්‍රීතුමා කරුණාකර මේ සභාව නොමග යන විදිහට ප්‍රකාශ කර ඉන්න. ගරු දයාසිරි ජයසේකර මන්ත්‍රීතුමා ඔබතුමා
අහන
ප්‍රවාහන මහාමාර්ග වරාය සහ ගුවන් සේවා අමාත්‍යතුමා
අයන් එක ගුවන් තොටුපළ හා සහ ගුවන් සේවා සමාගමේ සභාපතිවරයාගේ නම එයා චීෆ් මාෂල් විශ්‍රාමික හර්ෂ දුමින්ද අබේවික්‍රම. සභාපතිවරයාගේ සුදුසුකම් මම කීප දෙනෙක් විතරක් කියවන්නම් ගරු කතානායකතුමනි. සම්පූර්ණ විස්තරය තියෙනවා. සභාපතිවරයා ඇමරිකා එක්සත් ජනපදයේ අලබාමාහි මැක්ස්වෙල් ගුවන් හමුදා කඳවුරේ ගුවන් විශ්වවිද්‍යාලයේ ගුවන් අණ සහ මාණ්ඩලික විද්‍යාලයේ උපාධ්‍යායක ඔව් ඒක එමනම් ඔබතුමාගේ ඒ අධ්‍යක්ෂක මණ්ඩලයේ සමාජිකයන්ගෙන් ඒ විස්තර ලබා දීලා තිබෙනවා ඊට පස්සේ ඔබතුමා අහන ප්‍රශ්නය එතුමා අහලා තියෙන ගරු කතානායකතුමනි අධ්‍යක්ෂක මණ්ඩලයේ අයගේ විස්තර එතුමා ඉල්ලලා තියෙන විස්තර අපි මෙතන ලබා දීලා තිබෙනවා
අතුරු ගරු මන්ත්‍රී ගරු කතානායකතුමා මේ ඔබතුමාගේ විෂය පත්‍රයට අදාළ වෙන්න තමයි දැන් ඊළඟට අහන්න යන්නේ මොකද මෙතන තව ප්‍රශ්න වර්ගයක් තියෙනවා මෙතන අහන්නට වැඩිය විශේෂයෙන් පළවෙනි ප්‍රශ්නේ මම අහන්න බැලුවේ 2013 ඉඳලා මේක ඔබතුමාගේ විෂය පත්‍රය අයිති වෙන නිසා විශේෂයෙන්ම 2013 ඇති කරපු ප්‍රශ්නයක් මම දැක්ක ඔබතුමා විශාල උනන්දුවක් දක්වනවා මේ දුම්රිය සම්බන්ධව තියෙන කාරණා ටික විසඳන්න ප්‍රශ්න ටික විසඳන්න විශේෂයෙන්ම අලින්ට දුරකථන ඇමතුමක් දීලා කියන්න අලින් එනවා මේ පාර්දිගේ මේක නතර කරන්න කියලා කාරණායි
මම මේ මේ
එතකොට අනාරක්ෂක දුම්රිය ගේට්ටු මුරකරුවන්
ගරු මන්ත්‍රීතුමා
ඉන්නවා 2100ක් විතර විශේෂයෙන්ම
ශ්‍රී ජයසේකර මන්ත්‍රීතුමා කරුණාකර ඔබ අහලා තමයි කිව්වේ ඔබ කරුණාකර මතක තියාගන්න අමාත්‍යතුමාට උනත් මේ 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 සභාව යන්න ඕන නැති දෙයක් තියෙන අතුරු ප්‍රශ්නයක් අහන්න ඕනේ ඒ අදාළකට විතරයි
ගරු කතානායකතුමා මේක මේ මෙහෙම ගරු කතානායකතුමා මට මට එතුමා කැමති නම් එතුමා කැමතිද කියලා අහමු මේක මෙහෙම කරන්න එපා මොකද්ද මේ කරන්නේ
කරුණාකර
එතුමා මේ 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 සභාව මෙහෙම පාලනය කරන්න එපා මම්මේ මම ඉන්දියාපකට ප්‍රශ්න ඇහුවේ නෑ
විශ්ය කරන
මම ඇහුවේ මේ
ගරු
කතානායකතුමා පොයින්ට් ඔෆ් ඕඩර් ගරු කතානායකතුමනි මම ඉස්සෙල්ලත් මතු කරා ප්‍රශ්නයක් විවාද ඒකට ව්‍යාජ හේතුවක් නොකොලගත යුත්තේ 34-2 ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේ ඔබතුමා ඒක කියා දෙන්න මේගොල්ලන්ට ඒක කියා දෙන්න ප්‍රශ්නයක් විවාදයකට ව්‍යාජ හේතුවක් කර නොගත යුත්තේය 34-2 ඒක ඒක
කරෝ
තේරුම් ගන්න බැරි නම් කරන් දෙයක් නැහැ
ඔබ හරි පොයින්ට් ඔෆ් ඕඩර් ජයසේකර මන්ත්‍රීතුමා
කියනවා ගියුම් ගරු කතානායකතුමා
මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමා මම අහන්නේ ඇමතුමා කැමතිද නැද්ද කියලා විතරයි
මොණ්ඩා
ඇමතුමා කැමති නම් උත්තර දෙන්න කියන්න විවාදයකට භාජනය කරන්න මම ප්‍රශ්න ඇහුවේ නෑ මම විවාදයකට භාජනය කරන්න ප්‍රශ්න ඇහුවේ නෑ ඇමතුමා කැමති නම් උත්තර දෙන්න පුළුවන් ඇමතුමා කැමති නැත්නම් මම කියන්න මම නතර කරන්න
ගරු
අරේ ගරු මන්ත්‍රීවරයා මේක හොඳට අහගන්න මේක හොඳට අහගන්න මේක අහගන්න 32 ඔබතුමල්ලා ඔබතුමල්ලා අහගන්න ඔබතුමල් ඉන්න මම කතා කරන්න ගරු ගරු සභානායකතුමා
අරේ කතානායකතුමනි මම මේ ප්‍රශ්නෙට
හරි හරි හරි
ගරු කතානායකතුමනි මං එකක් මම
ගරු ගරු මන්ත්‍රීතුමාලා මේ මේක තේරුම් ගන්න ගරු මන්ත්‍රීතුමාලා වාචික ගරු ගරු මන්ත්‍රීතුමාලා ගරු මන්ත්‍රීතුමාලා වාචික ප්‍රශ්නයක් අහද්දී අදාළ අමාත්‍යවරයාට ඔබතුමාලා යොමු කරනවා යොමු කරපුවාම ගරු අජිත්
පෙරවන්තුමා ගරු කතානායකතුමනි මේ අලුත් ස්ථාවර නියෝග කෙටුම්පත් කරපු කමිටුවේ සමාජිකයෙක් මම මේක මේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා මම මේ හැම වෙලාවෙම මැදිහත් වෙන්නේ අනවශ්‍ය ප්‍රශ්න අවශ්‍ය නැති නිසා නමුත් එක දෙයක් තියෙනවා මේ ප්‍රශ්න අහන්නේ රජයේ කටයුතු පිළිබඳව විපක්ෂයේ මන්ත්‍රීවරුන්ටත් ආණ්ඩු පක්ෂයේ පසුබල මන්ත්‍රීවරුන්ටත් පැහැදිලි කිරීම කරගන්න. සම්ප්‍රදාය මොකක්ද? සම්ප්‍රදාය තමයි යම් ප්‍රශ්නයක් අහනවා විෂය භාර ඇමතිවරයාගෙන් එම ප්‍රශ්නයටම අදාළ ඍජුව වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඇමතිවරයා කැමති නම් උත්තර දෙනවා. ඇමතිතුමා කැමති නම් උත්තර දෙනවා. ඇමතිතුමාට බැහැයි කියනවා නම්
ඒක තමයි ඉවරයි. ස්ථාවර නියෝග ගරු මන්ත්‍රීතුමා ඔබතුමා කමිටුව සමාජිකලා හිටියා වෙන්න පුළුවන්. වෙන්න පුළුවන්. කරුණාකර මතක තියාගන්න ස්ථාවර නියෝගයේ 33 එක පැහැදිලිව කියනවා මේ 32 1 තමයි විග්‍රහ කරන්නේ ඔබතුමාලා මේ ප්‍රශ්නයක් දෙනවා අදාළ මන්ත්‍රීවරුන්ට ලැහැත්ති වෙන්න ලැහැත්ති වුණාට පස්සේ අදාළ මන්ත්‍රීවරු ලැහැත්ති වෙන්න ඕනේ ඇමතිවරයාම ගරුණාකර
ගරු අදාළ ප්‍රශ්න විතරක් අහන්න ගරු මන්ත්‍රීතුමා අදාළ ප්‍රශ්නේ පැහැදිලි කර ගැනීම සඳහා
මේ උත්තර දෙන අමතුමා කැමති කියන්නකෝ අපිට එච්චරයි කතානායකතුමා අමතුතුමා කැමති කියලා කියන්න මේ අමතුමා ඉදිරි දෙන්නකෝ අර අමතුමා ඉදිරි දෙන්නකෝ
මට තේරෙන්නේ නැහැ ඇයි ඔබතුමාලට මේ කරුණ තේරෙන්නේ නැද්ද කියලා විෂයපතේ කිව්වාම කොහෙද මේ පාර්ලිමේන්තුවේ මේ පාර්ලිමේන්තුවේ මෙහෙන් කැලලක් අහලා මෙහෙන් අහනවද අර අර මගෙන් ඇහුව අතුරු ප්‍රශ්නයක් හරියට හරි අතුරු අර රාසමාණික මන්ත්‍රීතුමා ඇහුවේ විෂයට අදාළව විෂයට අදාළව හරිද විෂයට අදාළව අහන්න එහෙම අහන්න ඕන නැක් වෙන ප්‍රශ්න අහන්න අපි ඇහුවේ විෂයට අදාළව
අර සභානායකතුමා
විෂයට අදාළව ඔයගොල්ලෝ විෂයට අදාළව අහන්නකෝ විෂයට අදාළ ඕන ප්‍රශ්නයකට උත්තර දෙන්න මේ අමතර සූදානම්
ගාර සභානායකතුමා
මෙතුමලට ගරු කතානේ මෙතුමලට සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕන නිසා මම වාඩිලා හිටියේ සාධාරණ රූපහානි කාලයක් ලබා දෙන්න ඕනේ ගරු කතානායකතුමනි ගරු කතානායකතුමනි මම හිතන්නේ ඒ අවස්ථාව ඉස්තේ වුණා ගරු කතානායකතුමනි මම ඊයේ ගරු කතානායකතුමනි මේ මන්ත්‍රීතුමා අරු කතානායකතුමනි මම ඊයේ ඇත්තටම ප්‍රවාහන ජාතික ප්‍රවාහන කොමිෂන් සභාව පනත අවස්ථාවේදී වනාලින් දුම්රියේ ගැටීමේ යම් පිළිබඳව සැලකිතු විස්තරයක් කළා මමත් මගේ නියෝජ්‍ය අමාත්‍යතුමත් මම හිතන්නේ ඒකෙදි සෑහෙන ප්‍රමාණයක් කරුණු පැහැදිලි කළා තිබෙනවා මම හිතන්නේ ප්‍රමාණවත්
කියලා ඔබතුමාගේ දෙවෙනි ප්‍රශ්නේ හරි
දෙවෙනි අතුරු ප්‍රශ්නේ තරහා ගන්න නැත්තම් උදේ පාන්දර මූලක් ගිනේලා කෑ ගන්න එපා නැත්නම් අපි තන ප්‍රශ්නෙකට යනවා නේ
නැවතත් ඔබතුමාට මම
විචාර කරනවා නෑ ආතතිය වැඩි නගරු කතා නැතුව
මේකයි
මගේ නෙමෙයි එතුමාගේ එතුමාගේ හරි මගේ දෙවෙනි අතුරු ප්‍රශ්නේ විශේෂයෙන්ම සම්බන්ධ වෙන්නේ කන්ටේනර්ස් 323ක් ගැන දැන් ඊයේ අර්ජුන මන්ත්‍රීතුමා මෙතන කතා කරා එතුමා කිව්වා මේකේ අවියා බබාකරන්ගේ අවියා දාවයි කියලා ඒක නිදහස් කරුවේ ඒ කමිටුවේ සභාපතිතුමා තමයි අපේ බිමරත්නගේ මැතිතුමා මම ඉල්ලන්නේ දැන් මේ වගේ ගරු කතානායකතුමා මේක වෙලාවත් මම මේ හොඳට කියන්නේ මම මේ කාරණේ
දැන්
මේ කොමර්ෂල් හබ් ඔපරේෂන්ස් යන ආයතනයක් අපේ ලංකාවේ වරාය
ගරු මන්ත්‍රී
ඉන්න අන්නර විනාඩියක් දෙන්නකෝ එතකොට කස්ටම් එකේ ඒ වගේ තත්ත්වයක් තියෙනවා දැන් ගරු කතානායකතුමා සමහරලාට අපි දකිනවා ලංකාවට චොක්ලට් අරන් එනවා අරන් ඇවිල්ලා ඔය ඒ චොක්ලට් වල වෙන මේක වෙනස් කරලා ලංකාවට විකුණනවා මම අහන්නේ ඒකයි මට මේ අහන්න දෙන්නේ නේ
ගරු මන්ත්‍රීතුමා ආයෙත් මේ අහන්නේ අර ප්‍රශ්න අදාළ නෙවෙයි පැහැදිලිව අදාළ ප්‍රශ්න නෙවෙයි ගරු
කතානායකතුමා
ගරු සභානායකතුමා
ගරු මේක අහන්න දෙන්නකෝ
කරුණාකර මේ දැන් මම ස්ටාර් කරුණාකර කෙටියෙන් නෙවෙයි ප්‍රශ්නට අදාළව අහන්න
ඒකට අදාළව
අහන්න
එහෙනම් ඔබතුමා මට
අදාළව අහන්න
එහෙනම් ඔබතුමා මට ලියලා දෙන්නකෝ අතුරු ප්‍රශ්න
මේ ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවානේ ඔබතුමා ප්‍රශ්නයක් ඇහුවා ඒ ප්‍රශ්නට අදාළව
ඔබතුමා මට ලියලා දෙන්න මම ලබන
සතියේ
ප්‍රශ්නෙත් දාලා අතුරු ප්‍රශ්න දෙක ලියලා දෙන්න
මේ 10 වෙනි පාර්ලිමේන්තුව මේ 8 වෙනි පාර්ලිමේන්තුවත් 9 වෙනි පාර්ලිමේන්තුවත් නෙවෙයි ගරු මන්ත්‍රීතුමා මතක තියාගන්න නෑ කරුණා මේ 10 වෙනි පාර්ලිමේන්තුව අහන්න පුළුවන් ප්‍රශ්නට අදාළව විතරයි අතුරු ප්‍රශ්න දෙක මතක තියාගන්න නෑ මේ පැහැදිලිව බා නෑ කියවන්න ගරු සභානායකතුමා අතුරු ප්‍රශ්න දෙක මට තේරෙන්නේ නැහැ ගරු මන්ත්‍රීතුමාලා සිංහ තේරෙනවද කියවන්න
ගරු කතානායකතුමා
ගරු සභානායකතුමා ගරු මන්ත්‍රීතුමා ගරු මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මම කියන්නේ කරුණාකරලා මේකේ නිවැරදි තොරතුරු ටික ඉදිරිපත් කරන්න එතකොට මේ ආණ්ඩුවට මේ තියෙන චෝදනාවෙන් ගැලවෙන්න පුළුවන් අපි මේක ඉල්ලපුවාම ගරු කතානායකතුමා
වෙන
තොරතුරු දීලා තියෙන්නේ මම ඔබතුමාගෙන් ඉල්ලන්නේ මේක ගෙනාපු කස්ටම් හවුස් ඒජන්ට්ගේ නම අපිට දෙන්න ආපු පෝට් එක දෙන්න
ධර්මප්‍රිය මන්ත්‍රීතුමා
ගරු කතානායකතුමනි මේක මේ හැමදාම මේ පාර්ලිමේන්තුවේ මේ ප්‍රශ්න වෙනවා ස්ථාවර නියෝග 31 න් පටන් අරගෙන 37 වෙනකන් ගරු කතානායකතුමනි තියෙන මේ වාචික පිළිතුරු අපේක්ෂාවෙන් අහන ප්‍රශ්න විග්‍රහ කරලා තියෙන්නේ. ඒතර 34 එක කියලා කියන්නේ මම දැන් පැහැදිලි කරන්නම්. මම යෝජනා කරනවා කතානායකතුමාට විපක්ෂයේ මේ කණ්ඩායමට ස්ථාවර නියෝග පිළිබඳව වැඩමුළුවක් කරන්න. මම මේක දැන් පැහැදිලි කරනවා මේ 34 එක. 34 එක මම පැහැදිලි කරනවා ගරු කතානායකතුමනි 34 එක ගරු කතානායකතුමනි
ගරු මන්ත්‍රීතුමා මේ
ගරු කතානායකතුමනි
දැන් මේකයි
ගරු කතානායකතුමනි
දැන් ඒක හොඳයි දැන් පැහැදිලිව මම මේ සම්බන්ධයෙන් දායක මන්ත්‍රීතුමා ඔබතුමාට අහන්න පුළුවන් මේ ප්‍රශ්නට අදාළව ප්‍රශ්නයක් විතරමයි එහෙම නැත්නම් මම ඔබතුමා නතර කරනවා මේ ප්‍රශ්න අදාළ ප්‍රශ්නයක් අහනවද
ඉන්නකෝ මයික් එක මම ඇහුවේ වෙන එකක් නෙමෙයි ඇමතිතුමා කැමතිද මේ දෙවෙනි අතුරු ප්‍රශ්නෙට උත්තර දෙන්න මම මේක අහන්නේ මේ
ගරු කතානායකතුමනි අද ශෝක ප්‍රකාශ කරන දිනය වෙන් වෙලා තියෙන්නේ මෙතන ගැලරි එකේ මන්ත්‍රීවරුන් 4 දෙනෙක්ගේ පවුල් ඇවිල්ලා තියෙනවා අදුම තරමේ ඒ පවුල් වලට ගෞරවාන්විත විදියට මෙතන හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරනවා මෙතන සංදර්ශන පවත්වන්න මේ වෙලාව ගත කරන්න අපි වෙන දවසක් යොදාගමු අද සිකුරාදා දවසේ මේ පවුල් ඇවිල්ලා ඉන්න වෙලාවේ අදුතරමේ මේ පවුල් වලට ගෞරවාන්විත විදියට හැසිරෙන්න කියලා මම ඉල්ලීමක් කරලා තියෙනවා මෙතන දරුවන් ඉන්නවා මේ දරුවන් කන්දක වහගෙන ඉන්නවා මම දැක්කා
ගරු කතා මේකට ප්‍රශ්නට අදාළව
කරනවා මේ පාර්ලිමේන්තුවේ ගෞරවය වෙනසෙන විදියට දේශපාලනය කරන්න එපා කියලා තමයි ගරු කතානායකතුමනි මම ඉල්ලා සිටින්නේ වෙලාව අරගෙන මොනවා හරි අපිට රටේ වැදගත් ප්‍රශ්න අහන්න අපි සියලු දෙනා බැඳී ඉන්නවා නමුත් අද සිකුරාදා දිනේ මේ පවුල් ඇවිල්ලා තියෙන්නේ ඔවුන්ගේ ඥාතීන් වෙනුවෙන් ඒකට වෙන් කළා තියෙන කාලේ මේ විදියට නාස්ති කරන්න දෙන්න එපා ගරු කතානායකතුමනි බොහොම ස්තුතියි
ගරු දායක මන්ත්‍රීතුමා
කිසියම් වෙලාවක වෙලාව වෙනස් කරලා නැහැ 10 මාරයි 11 වෙනකල් අපිට පුළුවන්
ගරු මන්ත්‍රීතුමා
ඒ නිසා එතුමන්ලට තියෙන ගෞරවය අපේ තියෙනවා ඒ වෙනුවෙන් අපි ශෝක ප්‍රකාශ කරනවා
ගරු මන්ත්‍රීතුමා
කරුණාකරලා ගරු කතානායකතුමා මේ නෑ මම ඉතාලම පැහැදිලිව අපේ අවන්තුමයන් ඇව්වේ මේ කන්ටේනර් 323 ගැන විශාල අර්බුදයක්. දැන් රටටම කියනවා ප්‍රභාකරන්ගේ අවියාද කරනවා කියලා මේකේ.
ඔබතුමා මේ අදාල් පස්සේ රදා අතුරු පස්සේ නෙවෙයි යන්නේ. ගරු සභානායකතුමා.
මෙනි ඒ පිළිබඳව මම කලින් මන්ත්‍රීතුමාත් ඒ ප්‍රශ්න ගැන අහුවා. මෙතුමා මම හිතන්නේ CID එකට ගිහිල්ලා කඳවල කියනවා මෙතුමා උත්තර දෙන්න තියෙන. මෙතුමා තමයි ගැන දන්නේ මට වඩා. ඒ නිසා ඒ පරීක්ෂණ වලින් ඔප්පු කරගන්න එතකොට පරීක්ෂණයේ ප්‍රතිඵල අනුව දැනගන්න පුළුවන් කම තියෙයි ඒ නිසා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගිහිල්ලා සාක්ෂි දුන්නනම් හරි
ගරු නලින් බණ්ඩාර
මෙතුමා තමයි ඒවා දන්නවා කියලා කිව්වේ